Honorable Vijita Herath, you have 9 minutes.
Garu Nyochakark Sabaputumani Andua Digindigatama Katakara, Mejatikartike Shaktimatkarno Akela Namut Nitiriti Sakaskaradi, Jatikartike, Bindavati Maktamai Ven, then other Ana Napana and Pilibanda Gasatime than Api Anumatakara and Dalatino, Teva Gamer, Pahugia, Junimas, Visiata Venida. ජනාධිපතිවරයා මුදල්මාත්‍යවරයා විදිහට ගැසට් නිවේදනයක් නිකුත් කළා තිබුණා. ගැසට් අංක 2390 ඇල ඉරක් 19. ජූනි 28 වෙනිදා ඒ ඉදිරිපත් කරපු ගැසට් එක කැබිනට් එක අනුමත කළා තිබුණා. ඒ කැබිනට් ඒ ඉදිරිපත් කරපු ගැසට් නිවේදනයට අනුව මෙතෙක්කල් නතර කළ තිබිච්ච ආනයිනේ නතර කළ තිබිච්ච කවුපි මුං ඇට කුරක්කම් පව උඳු ඒ සියල්ල ආනයිනේ කරන්න ඉඩ දීලා තියෙනවා. Making Aperate, Desia, Visesem, Hain Govian, Visala Arbudekat Lakin, the Ungi Asan and Elna Kota, the Mia Vikunagan Berivin, Kaupimung at a Kurakam Pitating in Donine, Aperate, Vilikala Pavala, Meg Hain Govio, Aperata Vashakarna, Kaupimung at Kurakantiko Vagakarno. Have I make an Anaikarangan? In Pawekali Kushikaramatuma, May Sabahavata Sahatika Dunna. පුනපුනා කිව්වා නෑ අපි කුෂකර්ම අමාත්‍යංශ ඒකට ඉඩ දෙන්නේ නෑ අපි ඒව අනුමැතියක් කිසිත්ම දීලා නෑ කියලා. ඒ වෙලාවෙත් මම එතුමට අවධාරණය කරා ගිහිල්ලා බලන්න කොටුවේ මාකට් එකට තොග වෙනද පොරට ඕනතරම් වෙනත් ක්‍රම වලින් ගෙනපුව තිනවා කියලා. හැබැයි දැන් නීත්‍යානුකූලම අවසරය දීලා තියෙනවා. මේ ගැසට් එක පැහැදිලිව HS කෝඩ් 12.6.42 ඒ වගේම 11.6.10.10 ඒ වගේ HS කෝඩ් කීපයක් යටතේ Kaupi, Mungata, Kuraka, Undu, Pitrating, Onatara Mana in Nicarana, then Nidahas Kalatino, Balapatra den Pulua, Ono Kirkuta, Mimana in Nicarana Pulua. Through Megana and Karama, then me Govio, Kaupi Mungata Vagakarla, Asana Villa, then me Asana Vikunagan Berry. Vikunagan Asana Enakota, me Togopitting, meva Pitrating Gainagan, Etokota Pigovio Anatavin, then Kushikarme Shaktimat Karnakua, Jatigarthi Shaktimat Karnakua. හැබැයි මේ සිද්ධ කරන්න මොකද්ද අපේ රටේ කුෂකර්මාන්තයේ තවත් පියවර ගණනාවකින් වලපල්ලට ඇද වැටීම. ඒ නිසා මේ ගැසට් නිවේදනය කියන්නේ අපේ රටේ ජාතික ආර්ථිකයට මරුපහරක් අපේ රටේ කුෂකර්මාන්තයට විශේෂයෙන්ම හේන් ගොවියන්ට විශාල මරුපහරක් දුක් මහන්සි වෙලා හේන් වගා කරන්න වගා කරලා මේ කෝපි මුං ඇට් එක දාලා යන්තම් කීයක් කර හොයාගෙන ඉන්නවා නම් ඒ සියල්ලම අපතේ යනවා වතුර යනවා මොකද පිටරටින් ගෙන අපු ගමන් විකුණ ගන්න බෑ වෙළඳපළේ මේවා තුප්පු දෙකට තමයි ගන්නේ අන්තිමට අපේ කවුපි කුරක්කම් මුංගට වගා කරුවන් ඒගයට යන්නේ නම් නැති වෙනවා ගොවියා අසරණපාවිටපත් වෙනවා එනිසා එවැනි වැරදි තීන්දුව తీරනත් මේ අස්සේ අරගෙනමින් තියෙනවා ඉතින් මේ ගෙන්න ණයට කවුද කියන එක ගෙන්න ණය කවුද ගෙන්න ණයකින් ලැබෙන කොමිස් මුදල් ගෙන්න ණය ගෙනල්ලා ඒක ඒක ඇමතිවරයාට පදරුපා කඩම් දෙන විදිය ඒව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඉතින් අපේ රටේ ගොවිතැන විනාශයටපත් කරලා මෙවැනි තීන්දුව తీරන ගන්න එක තමයි අහඬුවේ අද ඇත්තටම ගත්තම මෝඩ තීන්දුව తీරන බවටපත් වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි වාහන ගෙන්වන එක පිළිබඳව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කතා කරා. එතුමා කමිටුවක්පත් කරලා තිනෝ කිව්වා. ඔව් 15 දෙනෙක් යුක්ත කමිටුවක්පත් කරලා තිනෝ. ඒක හොඳයි. ඒ කමිටුව රැස් වෙලා තිබුණා. වැදගත් යෝජනා සාකච්ඡා වෙලා තිබුණා. තව දින ගණනාවක් ඉස්සරහට දාගෙනත් තියෙනවා. කමිටුව තුල විවිධ පාර්ශ්ව නියෝජනය වෙනවා. ඒ කමිටුවේ වාර්තාවක් මත වාහන ආනයනය කිරීමට ඉඩ ප්‍රස්තාව ලබා දෙන එක හොඳයි. හැබැයි ඒ කමිටු පත් කරාට ඔබතුමන්ලා මීට කලින් කැබිනට් එකේ තීන්දුවක් ගත්තා. ඒ තීන්දුව මහා අමුතු අරුම පුදුම තීන්දුවක්. සාමාන්‍යයෙන් අපේ රට වාහන ගෙන්වන ක්‍රම තුනක් තියෙනවානේ. එකක් ඔරිජිනල් වාහන බ්‍රෑන්ඩ් නිව් වාහන ගෙන්වන දෙක රිකන්ඩිෂන් වාහන ගෙන්නනවා පාවිච්චි කරපුවා. තුන්වෙනි එක තමයි ඇසෙම්බල් කරන එක. ඇසෙම්බල් කරද්දි තියෙනවා කොන්දේසියක් ලංකාවේදී වැලියු ඇඩඩ් අගේ එකතු කිරීමක් කරන්න ඕනේ. ඒ අගේ එකතු කිරීමක් කරලා ඇසෙම්බල් කරාම තමයි ඒකට යම් ඩියුටි ෆ්‍රී එකක් ලබා දෙන්නේ. හැබැයි මේ ක්‍රම තුනටම පටහැනි විදියට කැබිනට් යෝජනාවක් සම්මත කරා පහුගිය කාලේ ඒක මුදල් අමාත්‍යංශයටත් අදාළ නැහැ, කර්මාන්ත අමාත්‍යංශයටත් අදාළ නැහැ, ආයෝජන Mandali Harha Kelim, you know, the Emukad Ekatamai Wahan again, Navasar Labaduna, Dollar Million upon Haka, Eugenia Kinek of Padanami Atate, Eva Han again, Wahan is Sampunamanimi, හැබැයි වාහනේ කොටස් වලට කෑලි වලට කඩලා වාහනේ ගේන. හැබැයි HS කෝඩ් එකත් අර වාහනට දෙන HS කෝඩ් එකම තමයි. ඒතර වාහනේ කෑලි වලට ගලවලා ෂිප්මන්ට් එකේ එනවා. මෙහෙදි වාහනේ කෑලි ටික අපව එකතු කරනවා. සුපුරුදු විදිහට වාහනේ එළියට දානවා. ඒකට දෙනවා 70%ක ඩියුටි ෆ්‍රී එකක්. ඒකට ඒක එක ආයතනයකට විතරක්. ඒ කැබිනට් පත්‍රිකාවේ ඉතා පැහැදිලිවම ඊස්ටර්න් ඔටෝමොබයිල් ඊස්ටර්න් ඔටෝමොබයිල් කියන ආයතනයට විතරක් දෙනවා. ඒතකොට ඒගොල්ලන්ට පුළුවන් වාහන ගෙන්නන්න. දැන් අපිට ආරංචි විදිහට පළවෙනි ෂිප්මන්ට් එක එනවා. ඒතකොට ඒ ෂිප්මන්ට් එක ආවම වෙන කාටවත් වාහන ආනයනය කරන අයට ඒ අවස්ථාව නැහැ. ඒතකොට සාධාරණ වශයෙන් වාහන රට ගෙන්නන අයට ඒ අවස්ථාව එන්නේ නැහැ. මේ ලංකාවේ වැලියු ඇඩඩ් කිරීමක් නැහැ. එහෙම කරානම් කර්මාන්තයෙන් අපිට පුංචි හරි ආදායමක් එනවා. ඒකත් නැහැ. හැබැයි මේ එක තෝරගත්ත සමාගමකට විතරක් කැබිනට් අනුමැතියකින් වාහන ගෙන්වන්න දෙන එක දීලා තියෙන එකෙන් ඒ දීලා තිබුණ විතරක් නෙමෙයි. ඒකට 70%ක ඩියුටි ෆ්‍රී එකක් දෙනවා. ඒතර 30%යි ගෙවන්න තියෙන්නේ. වැට් එක ගෙවන්න තියෙනවා 30%යි. ඒතකොට මොකද වෙන්නේ? ඒ අය අසීමිත ලාභයක් හොයනවා. අඩුම ගානේ කැබිනට් මණ්ඩලයට තිබුණ තීන්දුවක් ගන්න ඒ වාහන ගෙන්නලා වෙළඳපොළට විකුණද්දී අඩුම ගානේ ප්‍රොෆිට් මාජින් එක ලිමිට් කරන්න තිබ්බා. 10%ක් හෝ 20% ප්‍රොෆිට් මාජින් එක. ඊට වඩා බෑ. හැබැයි ඒ එකම නම් එකම ආයතනයේ විතරක් නම් වාහන ගෙන්නන්නේ. ඉතින් ඒ ආයතනයට පුළුවන් තමන්ට හිතුමනාපට වාහනේ මිල වැඩි කරන්න. ලාභයේ ඕනතරම් අසීමිත විදිහට වැඩි කරන්න. ඒක කාටවත් පාලනය කරන්න බෑ. ඒතකොට දැන් ඔබතුමල්ලා කියන වාහන අපි ගෙන්නන්නේ වාහන ගෙන්න එක සීමා කරලා තියෙනවා. දැනට ගෙන්නන්නේ සංචාරකයට විතරයි කියලා. හැබැයි මේ කැබිනට් තීන්දුව අනුමත වුණානේ. ඒ අනුමත වෙච්ච එක දැන් ක්‍රියාත්මක වෙනවනේ. දැන් නැවේ බඩු ටික එන්න ලෑස්තිනේ. එතකොට ඒක කොහොමද ගත්තේ? එතන බරපතල වැරද්දක් තියෙනවනේ. අසමානව සැලකීමකුත් තියෙනවා. අනිත් පැත්තට එක ආයතනයක් තෝරගත්ත ආයතනයක් මොන පදනමයටද ඒ ආයතනය තෝරගත්තේ? එහෙම ආයතනයට විතරක් එහෙම කොහොමද වාහන ගෙන්නන්න දෙන්නේ? ඒ ගෙන්නන දෙන අයටත් අසීමිත ඩියුටි ෆ්‍රී එකක් දෙන්නේ කොහොමද? 70%ක ඩියුටි ෆ්‍රී එකක් දෙන්නේ කොහොමද? එතන බරපතල වැරද්දක් තියෙනවා. ඒ නිසා ඒක නිවැරදි කරන්න කියන එක මේ සභාවට අවධාරණය කරනවා. ඒ වගේම අද මේ ඉදිරිපත් කළ තියෙන ගැසට් එකේ එකක් තියෙනවා මත්පැන් අලවිහල් වලට වැඩි කිරීම පිළිබඳව. ඉතින් පෞගේ කාලෙම සොරබද් දෙපාර්තමේන්තුවේ ආදායම් පිළිබඳ විවිධ ගැටලු ප්‍රශ්න මතුවුණා. අර හොර ස්ටිකර් එකත් එක්ක විශාල ආදායමක් අහිමි වුණා. ඒ වගේම තමයි තවමත් අපේ රටේ බදු නොගෙවෙන ප්‍රධාන ආයතන වලින් උඩින්ම ඉන්නේ මේ ස්කාගාර හිමි මත්පැන් නිෂ්පාදන ආයතන. ඉතින් ඒකත් ප්‍රධාන වශයෙන්ම දේශපාලන හිතවත්කම් ඥාතිකම් තියෙන ආයතන. මෙන්ඩිස් සමාගම තමයි රුපියල් කෝටි 341ක් තාම බදු ගෙවලා නැත්තේ. කෝටි 676ක් ගෙවන්න තියෙන ආයතන කීපෙන් උඩින්ම ඉන්නේ මේ සමාගම. ඉතින් අය කරගන්නවා කිව්වට තාමත් අය කරගන්නේ නැහැ. නඩු විඩ්‍රෝ කරගත්තා. නැවත නිෂ්පාදනය කරන්න අයිතිය දුන්නා. අදත් බදු ගෙවන්නේ නැතු යනවා. ඉතින් ඒක එකක්. අනිත් එක තමයි දැන් සාමාන්‍ය විකුණන රුපියල් 3500 බෝතලෙන් රුපියල් 2800ක්ම බදු. හැබැයි ඒ නිෂ්පාදන ආයතන ඒ තමන්ගේ නිෂ්පාදන බාරකට දාන්නේ අත්පිට මුදලට ණයට. අද ණයට දුන්නම ඒක 2800 ඒ කියන්නේ බදු ටික ආණ්ඩුවට ගෙවන්න තියෙන බදු ටික බාරකට ණයට දෙනවා. ණයට දුන්නම බාරිවි කරුවා 3500 විකුණලා තමයි ගෙවන්නේ. හැබැයි ඒ ගෙවීම ප්‍රමාද වෙනවා. ගොඩක් ඒවා ගෙවන්න එක කල් යනවා. එතකොට ඒක ලබා ගන්න ක්‍රියාවලියක් නැහැ. ඒතර ආයතන නිෂ්පාදන ආයතන ආණ්ඩුවට බදු ටික ගෙවන්න ඕනේ. හැබැයි බදු ගෙවන්න බාරකින් සල්ලි එන්න ඕනේ. බාරකේ එන සල්ලි ප්‍රමාද වෙනවා. ගොඩක් ඒවා ගෙවන්නේ නැහැ පැහැර හරියට. එතකොට මොකද වෙන්නේ? නිෂ්පාදකයා ආණ්ඩුවට දෙපාර්තමේන්තුවට ගෙවන්න තියෙන බද්ද ගෙවන්නේ නැහැ. ඉතින් අද හැමදාම කතා කරනවා මේ සුරාබදු එකේ බදු එකතු කර ගැනීම නිවැරදිව වෙන්නේ නැහැ කියලා. ඒකේ බලාපොරොත්තු ඉලක්කවලට යන්න බෑ කියලා. කොච්චර බදු වැඩි කරත්, ගාස්තු වැඩි කරත් අපේක්ෂිත ඉලක්කයේ 40%යි යන්නේ කියලා දෙපාර්තමේන්තු නිලධාරීන්ම පහුගිය කාලේ කිව්වා. ඉතින් එතන තියෙනවා සිදුරක්. මොකද මේ ණයට දීමත් එක්ක ඒ මුදල් ලබා ගන්න ක්‍රමවේදයක් හදලා නැහැ. ඒ නිසා මම ඇමතුමට අවධාරණය කරනවා රජයේ ආදායම ලබා ගන්න නම් ඒ එතනින් එහාට තියෙන ක්‍රියාවලියටත් විධිමත් යාන්ත්‍රණයක් සකස් කරන්න කියන එක. ඒ වගේම කාර්ක සභා සභාපතිතුමනි ඊයේත් අදත් කතා වුණා ආණ්ඩුකාරවරුන්ගේ මැදිහත් වීම. ඉතින් ආණ්ඩුකාරවරු තමන්ගේ අත්නොමතික බලය පාවිච්චි කරලා උපදේශකවරු පත් කරලා තියෙනවා. එවගේ දකුණු පළාතේ සහ මධ්‍යම පළාතේ එවගේ බස්නාහිර පළාතේ ආණ්ඩුකාරයා කිසිදු චක්‍රලේඛයක් නීතියක් නොසලකා
දැන් මේ
අන්තිම වෙලාවේ අවසන් කරන කරු සභාපතිතුමනි අන්තිම වෙලාවේ කිසිදු නීතියක් සලකන්නේ නැතුව මේ ආණ්ඩුව අවසන් වෙන කාලය තුල චක්‍රලේඛන නීති රීති කිසිවක් සලකන්නේ නැතුව අත්නොමතික විදිහට නියෝග දීලා නිලධාරීන් උත්තරමාරු වැටෙන තීන්දුව తీරන ගන්නවා ලක්ෂ ගණන් එක එක දේවල්ට වියදම් කරනවා කිසිදු ක්‍රියාපටිපාටියක් නැතුව ඒ නිසා වහාම ඒ ආණ්ඩුකාරවරුන්ගේ
බල
අත්නොමතික ක්‍රියාමාර්ගයක් වහාම වාහන දීලා තියෙන වාහන වලට ලොකු වියදමක් දරලා තියෙන පොසොන් කලාප වෙසන් කලාප ලක්ෂ ගණන් වියදම් කරන පළාත් සභාවේ සල්ලි එහෙම කරන්න බෑ
ඉගෙනගෙන
තියෙන ඒ නිසා ඒ ක්‍රියාවලියත් වහම නවත්තන්න ඕනි එහෙම නැත්නම් ආණ්ඩුකාරවරුන්ට ඒවට අනිවාර්යයෙන් මේ සභාවට උත්තර බඳින්න සිද්ධ වෙනවා කියන එකත් අවධාරණය කරමු
thank you honorable kabir hashim you have 9 minutes
ස්තුති ගරුව මූලාසනය ඔබවන්තුතුමනි අද අපනායන ආනායනය සහ උපාය මාර්ගික සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව නිකුත් කරන ලද ගැසට් නිවේදන ඉදිරිපත් කරන අවස්ථාවේදී වචන ස්වල්පයක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා ආර්ථික අර්බුදය ගොඩ ගන්න නම් අපි කාටත් දන්නවා ණය ප්‍රතිව්‍යවගත කිරීම පළවෙනි ඉලක්කය හැටියට ඊළඟට ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම රටේ සහ ඊළඟ ආර්ථික වර්ධනය වැඩි කිරීම මේවා හරියට ඉලක්ක කරගත්තේ නැත්නම් අපට ඉස්සරහට යන්න අමාරුයි. ගිය සතියේ ජාත්‍යන්තර ස්වෛරිය බැඳුම් කර ප්‍රතිව්‍යවගත කිරීමට ලක් කරා රජය. එතනදී අපිට ආරංචි වුණා මැක්‍රෝ ලින්ක් බොන්ඩ් කියන සංකල්පය භාවිතා කරලා දළ දේශීය නිෂ්පාදනය වැඩි වෙනකොට ISB එකට ජාත්‍යන්තර ස්වෛරිය බැඳුම් කරවල වට්ටම එහෙම නැත්නම් හෙයාකට් එක අඩු වෙන්න කොන්දේසි වලට රජය බැඳිලා සිටිනවයි කියන එක. ඒ වෙලාවේදී එහෙම MLB මැක්‍රෝ ලින්ක් බොන්ඩ්ස් වලට ඒ වට්ටම අඩු කරනවා නම් අපි දිගටම යෝජනා කරා සති 3කට කලින් විපක්ෂයක් හැටියට මාධ්‍යයට ගිහිල්ලා කිව්වා මේක 120කට වඩා අඩු වෙන්න දෙන්න එපා කියලා. ඒ වට්ටම හේතුව මොකද ඒ බැඳුම් කර හිමියන්ම 120කට එකඟ වෙලා තිබුණා එක වෙලාවක. හැබැයි රජය 115ක වට්ටමට පහත් මට්ටමකට එකඟ වෙලා තියෙන බව අපිට ආරංචි මාර්ග අනුව ලැබිලා තියෙනවා. ඒ වගේම ඉහළම ඒ වට්ටම හැයකට් එක 130කට වඩා අඩු කරන්න එපා කියලා කියපු එක 128කට රජය එකඟ වෙලා තියෙන බව අපි දන්නවා. එතකොට එතනදී මේ සාකච්ඡාව පිළිබඳව අපි කනගාටු වෙනවා විපක්ෂයට ආණ්ඩුව ඇහුම්කන් දුන්නේ නැහැ. අපි දිගටම මේ ගැන කිව්වා ඒකට ඇහුම්කන් දුන්නේ නැහැ. ඒ වගේම තමයි මේ උපාය මාර්ගික සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව දේශපාලන අභිමත මත මේක පාවිච්චි කරමින් විවිධ සහන දෙන බව දිගටම මේ සභාවේදී අපි කතා කරලා තියෙනවා. දැන් එකක් අදානි සමාගමත් එක්ක ගිවිසුමකට ගිහිල්ලා අර සුලං බල ව්‍යාපෘතිය ලබා දෙීමට ඩොලර් 7.2ක ගානකට කැබිනට් අනුමැතිය ගත්තට පස්සේ අපි දිගටම මේ සභාවේ ඇමතිවරයාට කිව්වා ඒකට එකඟ වෙන්න එපා ඒකට වඩා අඩු ගානකට අදානි සමාගමත් එක්ක සාකච්ඡා කරන්න පුළුවන් කියලා. හැබැයි ආර්ථික රාජතාන්ත්‍රික භාවය භාවිතා නොකර රජය කටයුතු කරපු නිසා කනගාටුයි විපක්ෂය කියපු දේ ඇහුම්කන් දුන්නේ නැති නිසා රජය ඒකේ අනාගන තියෙන්නේ. ඒක විපක්ෂයට ඇහුම්කන් දුන්නේ නැහැ. මේක දෙවනි එකක්. උපාය මාර්ගික සංවර්ධන ව්‍යාපෘති යටතේ ගත්තාම දේශපාලන බලය සහ දේශපාලන අභිමතය අනුව සහන දෙන අවස්ථාවල් කීපයක් තියෙනවා. අපට ඕන තරම් පෙන්වලා දෙන්න පුළුවන්. ඒ සාන දිගටම විදේශ ආයෝජකයන්ට එක එක ව්‍යාපෘති වලට ලබා දීලා තියෙනවා. ඒකෙන් ඇති වෙන පාඩුව විශාලයි. එක පැත්තකින් තෝරාගත්ත සමාගම් වලට විතරක් සමහර විට අමාත්‍යවරයා ජනාධිපතිවරයා එක එක්කෙනා දීපු සහන තියෙනවා. ඒවා සමහර දෙනවා සේවකයන්ට විදේශ ව්‍යාපෘති වල විදේශ සේවකයන් නාම ඒගොල්ලන්ගේ පඩි නැති ඒගොල්ලන්ගේ ගෙවීම් වලට කිසිම බද්දක් අය කරන්නේ නැහැ. යදවුම් වලට බද්දක් අය කරන්නේ නැහැ. ඒගොල්ලන්ගේ ලාභ වලට බද්දක් අය කරන්නේ නැහැ. හැබැයි ඔවුන්ට අවස්ථාව දෙනකොට මේ රටේ තියෙන දේශීය නිෂ්පාදකයන්ට දේශීය අපනායන කරුවන්ට හැම බද්දක්ම අය කරනවා. එතකොට කනගාටුයි විපක්ෂය හැමදාම එපා කිව්වම විපක්ෂයට එතනත් ආණ්ඩුව ඇහුම්කන් දෙන්නේ නැහැ. දැන් මේ උපාය මාර්ගික සංවර්ධන ව්‍යාපෘති කියන එක නීතිය තාම ඉවත් කරලා නැහැ. IMF එක කියලා තියෙන මේ STP Strategic Development Projects කියන ඒ නීතියම ඉවත් කරලා දාන්න කියලා අපි දිගටම කියලා තියෙනවා. හැබැයි ඒක තාම කරලා නැහැ. රජය අවංක නොවීම නිසා යටි අභිප්‍රායෙන් කටයුතු කරන නිසා මේකෙන් ලොකු අවාසි ප්‍රතිඵල මේ රටට ඇති වෙලා තියෙන බව සහතික කරන්න පුළුවන්. එකක් තමයි මුදල් අමාත්‍යාංශ විසින් නිකුත් කරන ලද ටැක්ස් එක්ස්පෙන්ඩිචර් ස්ටේට්මන්ට් එක. ඒ වාර්තාව මාර්තු 31 වෙනිදා 2024 නිකුත් කරපු ඒ වාර්තාවේ මුදල් අමාත්‍යාංශ විසින්ම කියනවා 2022 2023 මූල්‍ය වර්ෂය ගත්තම නොඑක් අවිධිමත් බදු සහන නිසා රජයට අහිමි වූ බදු ප්‍රමාණය රුපියල් බිලියන 978ක්. ඒ කියන්නේ 2022 2023 මූල්‍ය වර්ෂයට රුපියල් බිලියන 978ක් අවිධිමත් විදියට අපි බදු සහන දීපු නිසා අපට අහිමි වෙලා තියෙනවා. කොටින්ම කියනවා නම් අපේ ඒ වර්ෂයේ තිබුණු බදු ආදායමෙන් 56%ක් මෙන්න මේ අවිධිමත් සහන බදු සහන දීමෙන් අපිට නැති වෙලා තියෙනවා. අස්වැසුම ගත්තම ආණ්ඩුව අස්වැසුම වර්ෂයකට උපරිමේ භාවිතා කරන්නේ රුපියල් බිලියන 200ක්. එනම් අස්වැසුම් 5ක් 5වරක් වැඩි කරලා දෙන්න පුළුවන් මේ රටේ දුප්පත් මිනිස්සුන්ට. අද මිනිස්සුන්ට අමාරුයි ආර්ථිකය. හැබැයි මේ බදු සහන නැවැත්තුවා නම් අස්වැසුම 5 ගුණයකින් වැඩි කරලා දෙන්න පුළුවන් රටට. එතකොට බලන්න this document actually reports honorable member how government's estimates of total revenue which has they have foregone due to specially targeted tax concessions which have been given without any relevance. So it looks absurd. රජය එකඟ වුණු රජය IMF එකත් එක්කත් එකඟ වුණා මේ SDP කියන. ඒ කියන්නේ උපාය මාර්ගික සංවර්ධන ව්‍යාපෘති සහ BOI එක හරහා දෙන බදු සහන පිළිබඳව මාස 6කට සැරයක් මේක ප්‍රසිද්ධියට නිකුත් කරනවායි කියලා වාර්තා කරනවායි කියලා. අද වෙනකන් කොහෙවත් මේක නිකුත් කරලා නැහැ. ප්‍රසිද්ධිය මේක පෙන්නලත් නැහැ. දෙන සහන කවුරුත් දන්නේත් නැහැ. ඉතින් මේකෙන් පෙනී යන්නේ එක එක තෝරාගත් ව්‍යාපෘති වලට විදේශ ආයෝජකයන් මේ වගේ සහන දෙනවා ආණ්ඩුවේ අභිමතය අනුව. ආර්ථික වර්ධනය ඇත්තටම ඉස්සරහට ගෙනියන්න අපි මොකද්ද කරන්න ඕනේ? දේශීය ආර්ථිකය උත්තේජනයක් ලබා දෙන්න ඕනේ. ආර්ථික වර්ධනය වැඩි කරන්න නම් ඒ උත්තේජනය ලබා දීමට යම් යම් පියවර ගත යුතුයි. හැබැයි ඒක වෙනුවෙන් දේශීය ආර්ථිකය මොකද්ද වෙන්නේ? රජය කරන්නේ ඒක සංකෝචනය කරන්න යම් යම් තීන්දුව ගන්නවා. අද කුඩා සහ මධ්‍යම පරිමාණ කර්මාන්ත අංශය ගත්තම දේශීය අපනයන කරුවන්ව ගත්තම විදුලිය වැඩි වෙලා ඉන්ධන ගාස්තු වැඩි වෙලා බදු අය කිරීම වැඩි වෙලා අමුද්‍රව්‍ය මිලක් වැඩි වෙලා
ඒ අනුව ඒගොල්ලන්ට
ඒ අයට ලබා දිය යුතු බදු සහන කිසි දෙයක් ලබා දීලා නැහැ. දැන් අපි තෝරාගත්ත විදේශ ආයෝජකයන්ට විශාල මහපරිමාණයේ ආයෝජකයන්ට මේ බදු සහන ලබා දෙනකොට මේ දේශීය මට්ටමේ කුඩා සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරිකයන්ව නගා සිටුවේ නැත්නම් මේ ආර්ථිකය උත්තේජනය කරන්නේ කොහොමද? මං සතුටු වෙනවා මුදල් රාජ්‍ය අමතිවරයාත් මේ වෙලාවේ ඇවිල්ලා ඉන්නවා, ආයෝජන අමතිවරයාත් ඇවිල්ලා තියෙනවා. ඒ SDP වල දෙන බදු සහන ගැන මං කතා කරගෙන හිටියේ රුපියල් බිලියන 954ක් විතර අපිට අහිමි වුණා ඒකෙන් කියලා මුදල් අමාත්‍යාංශයම කියනවා. මං අමතිවරයාගෙන් අහන්නත් කැමති දැන් මේ කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන් තියෙන ප්‍රශ්න. උදාහරණයකට මගේ දිස්ත්‍රික්කයේ ඉන්නවා තරුණ ව්‍යාපාරිකයෙක්. කොවිඩ් එක නිසා ආර්ථික බංකලොත්භාවය නිසා එතුමාගේ ව්‍යාපාරය කඩාගෙන වැටුණා. එතුමා HDFC බැංකුවෙන් 114ක පොලියට ණයක් අරන් තිබුණා. හැබැයි එතුමා ඒ බැංකුව ලක්ෂ 15යි ණය. ඒ බැංකුව 114 පොලියම අඩු කරන්නේ නැතුව, ඒකට සහනයක් දෙන්නේ නැතුව ඒ ගානම ඉල්ලනවා. වාරිකය අඩු කරන්නේ නැහැ. හැබැයි එතුමා ඉල්ලීමක් කරා පොලිය අඩු කරලා වාරිකයත් අඩු කරන්න මං ගෙවන්නම් කියලා. හැබැයි එහෙම ඉඩ දෙන්නේ නැහැ. හැබැයි බැංකුව සුපිරි ලාභ ලබනවා. දැන් මේ වාගේ අයට උදව් නොකරනවා නම් කොහොමද මේක උත්තේජනය කරන්නේ? අනිත් පැත්තෙන් මේ අයට බදු සහනයක් ලබා දෙන්නෙත් නැහැ. ඉතින් මේ වගේ තත්ත්වයක මුදල් රාජ්‍ය අමාත්‍යතුමාගෙන් අහන්න කැමති. දැන් මේ දවස්වල දිස්ත්‍රික්කවල ගිහිල්ලා සමහර මන්ත්‍රීවරු ඇමතිවරු යටතේ රජයෙන් ලක්ෂ 10ක සහන පොලියට ණය දෙනවා කියලා සමහර අයට මේක ලබා දෙනවා. මේකත් දේශපාලන වැඩසටහනක් අනුවද කරන්නේ. එහෙම නැත්නම් ඒ සහන පොලියට දෙන ණය මේ වාගේ කුඩා සහ මධ්‍යම කර්මාන්ත කරුවන්ට මේ ආර්ථික බලපෑමෙන් යම් යම් පසුබෑම් වලට ලක් වෙච්ච අයට මේ ණය ලබා දීම වැදගත් කියන එක මම මේ අවස්ථාවේදී විශේෂයෙන්ම මතක් කරන්න කැමතියි. ඒ වගේම අපේ ධීවර කර්මාන්තය. දැන් ධීවර කර්මාන්ත කරුවන්ට ගරු ආයෝජන ඇමතුමනි දේශය අපනායනකරුවන්ට ඒගොල්ලන්ගේ අමුද්‍රව්‍ය සහ යෙදවුම් ආනයනය කරනකොට
ලේගුවෙන්
බදුවාය කරනවා. දැන් ඒ අයට කිසිම සහනයක් නෑ. 100%ක් වැලියු ඇඩිෂන් එකක් මේ රටේ සිද්ධ වෙනවා. කිසිම සහනයක් නෑ. හැබැයි විදේශ ආයෝජකෙක් ආම කෙලිම සහන දෙනවා.
කරුණාකරලා
මම ඒනිස් කාලය ඉවර වෙන නිසා මම අවසන් කරන්නම්.
ඒකම
කනගාටු වෙනවා. විපක්ෂයක් හැටියට අපි බීරි ආණ්ඩුවකට තමයි කතා කරන්නේ. මොකද මේ සභාවේ කතා කරනකොට
හරියට
සුසාන භූමියක කතා කරනවා වගේ. මොකද සුසාන භූමියක කතා කරනකොට
කාටවත්
ඇහෙන්නේ නෑ. මෙහෙ තාණ්ඩුවට කොච්චර කතා
කරලා
ඇහෙන්නේ. ඔක තමයි ප්‍රධාන
කතානායකතුමා
මූලාසින්න මන්ත්‍රීතුමාටත් ඇහෙන්නේ.
නන්ද්‍රි සබෙක්කි තලඹ තංගොන් හොනරබල් මිනිස්ටර් ශ්‍රී අන්සමසිංහ.
කබීර් හෂිම් මහත්තුමා මතු කරපු කාරණේ මේ වෙනකොට විශේෂයෙන්ම තරුණ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා අඩු මුදලට අඩු පොලියට සහන ණයක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා රාජ්‍ය බැංකු හරහා. ඒ එක්කම තමයි ඔබතුමා කියපු අනික් කාරණේ. ඔබතුමා මතු කරා මේ මේ එක්තරා බැංකුවක් ගැන කිව්වා. එතකොට ඒ බැංකුව මේ මේ පොලි සහනයක් ලබා දෙන්න කටයුතු කරන්නේ නැහැ කියලා. ඇත්තටම අපිට අපි දන්නේ නැහැ ඒ ඔබතුමාට කියන කාරණේනේ. දැන් අපි ළඟටත් ඔය වගේම මන්ත්‍රීතුමා එනවා. ඇවිල්ලා අපි දන්නේ නැහැ අභ්‍යන්තරයේ මොකද්ද ඇති වෙලා තියෙන தত্ত্ব. දැන් ඔබතුමා වගේම දැන් අපි මහ බැංකුව මැදිහත් වෙලා රීස්ට්‍රක්චර් කරපු ලෝන්ස් තියෙනවා. හැබැයි ඒ රීස්ට්‍රක්චර් කරපු ලෝන්ස් එකසරයක් නෙවෙයි දෙසරයක් තුන්සරයකුත් රීස්ට්‍රක්චර් කරලා තියෙනවා. But unfortunately ඒගොල්ලන් ඒක follow කරලා නැහැ. හැබැයි අපි ඔබතුමා කිව්වට ඇහෙන්නේ නැහැ කියලා අපිට හොඳට ඇහෙනවා. ඔබතුමාලට වෙලා තියෙන ඔබතුමාලා දකින්න කැමති නැහැ. අපිට ඇහෙනවා. අපි ඒකට ක්‍රියාමාර්ගත් ගන්නවා. කබීර් අමතුමා ඒක දකින්නයි බලන්නයි කැමති නැහැ. ඒකින්ද අපි දෙපාර්ශ්වයේ මේකේ වගකීම අරගමු. අරගෙන අපි මේක ගොඩනගමු. ඔබතුමාලා මම දන්නවා ඔබතුමාට හර්ෂ මන්ත්‍රීතුමාට ඕනි මේ යන වැඩපිළිවෙලට IMF ප්‍රෝග්‍රෑම් එකට උදව් කරන්න. හැබැයි සජිත් ප්‍රේමදාස නායකතුමා ඔබතුමාට ඒක ඉඩ දෙන්නේ නැහැ. නැත්තම් ඔබතුමාගේ හෘද සාක්ෂිය ඇහුවොත් ඔබතුමා IMF ප්‍රෝග්‍රෑම් එකට සහයෝගය නොදීම ඊළඟට ඩෙට් රිස්ට්‍රක්චරින් වලට සහයෝගය නොදී ඔබතුමාගේ හෘද සාක්ෂියෙන් ඇහුවොත් හර්ෂගේ හෘද සාක්ෂියෙන් ඇහුවොත් අත්මන්තුමාගේ ඉරාන් මන්තුමාගේ හෘද සාක්ෂියෙන් ඇහුවොත් කවදාවත් ඒකට දේශපාලනික හේතුන් මත විරුද්ධ වීමක් මිසක් ඔබතුමාලා කවදාවත් ඒකට විරුද්ධ වෙන්නේ නැහැ. හැබැයි ඔබතුමාගේ නායකතුමත් ඒ ඒ ඒ මාර්ගයට ගත්තොත් සමහර විට ඔබතුමාලාට ඔయిత වඩා යම් මේ විදිහට මේක ධනාත්මකව බලන්න පුළුවන්.
Honorable දිලමමන කමන මිනිස්ටර්
ඔබතුමා මම පොඩ්ඩක් පැහැදිලි කරලා ඉන්න කමන ඔබතුමා කියපුව එක කාරණයකට දැන් ඒක අපි සංශෝධනය කරලා තියෙනවා. දැන් කරන්ට් ඔපරේ ඔබතුමා ද හිටපු අමතුමා ආයෝජන ඉස්සර කරන්ට් ඔපරේටර්ස්ලට BOI යන්න බෑ. දැන් අපි ඒක සංශෝධනය කරලා තියෙනවා. දැනට ව්‍යාපාරය පවත්වාගෙන යන අත ඉන්නවා නම් දේශීය උනක් කමක් නෑ. ඒ කියන ඉන්වෙස්ට්මන්ට් ත්‍රෙෂෝල්ඩ් එකට එනවනම් ඒ අයටත් සෙක්ෂන් 16 යටතේ මොකද මේවා අලිව කරන්නේ දේශීයව නිසා අපනයනය නොකරන නිසා සෙක්ෂන් 16 යටතේ ඇතුළත් වීමේ හැකියාව තියෙනවා. ඒ ත්‍රෙෂෝල්ඩ් එක සම්පූර්ණ කරනවා නම් ඒ අයටත් විදේශ අයට ලැබෙන සහනෙම ලැබෙන තත්ත්වර දැන් කටයුතු කරලා තියෙනවා.
Honorable කබීර් හෂිම්
දිලුම අමුර්ගම මහත්මයා ගහන මේ SDP නීතිය අවලංගු කරලා නැත්තේ ඇයි? ඒක IMF එකිනුත් කරන ලද ඉල්ලීමක්.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක අපි වැඩ කරනකොට SDP නීතිය අවලංගු කරන්න අපිට කියලා තියෙනවා. දැන් අපි ඒක අවලංගු කරලා පහුගිය නොවැම්බර් මාසයේ සිට කිසිම අලුත් SDP එකක් එන්නේ නැහැ. මේ කරලා තියෙන්නේ ඉරාවු සෝන් එක ඔබතුමා දන්නවා. සෝන් එකට ඇතුළත් වුණොත් SDP ලැබෙන තත්ත්වයක් තිබුණා. ඒකේදී තිබුණා මේ අර සංශෝධනය නිසාම ඒකේ තිබුණා සෝන් එක SDP වුණත් එන හැම එකටම වෙන වෙනම SDP අනුමැතිය ගන්න ඕනේ කියලා. IMF එක නිසා SDP අලුතෙන් දෙන්න බැරි නිසා ඒ සෝන් එකට ඇතුළත් වෙන ඒවට SDP ලැබෙන්න විතරක් තමයි මේ දැන් අද මේ ගැසට් එක ඇවිල්ලා තියෙන නිසා කරෙක්ෂන් එකක් කරලා තියෙන වෙන මොකුත් අලුතෙන් කරලා
නැහැ. Honorable Minister Shyam Simasinghe, let's not make this a debate.
No, just a further clarification. ඔබතුමා මතු කරපු කාරණේ මේ STP strategic development projects වලට ඇත්තටම ඔබතුමාලා දිගින් දිගටම විවේචන එල්ල කළා තියෙනවා. අපි විපක්ෂයේ ඉදිරි විවේචන එල්ල කළා තියෙනවා. ඇයි මේ සමානාත්මතාවයක් නැති විනිවිදභාවයක් නැති යම් යම් මේ පහසුකම් සලසන්නේ කියලා විශේෂයෙන්ම බදු විරාම සම්බන්ධයෙන්. ඒ කියන්නේ අපි අපේ රටේ ක්‍රමයක් තිබ්බේ නැහැ. එමත්තුමා ඔබතුමා පිළිගනීවි. එක එක්කෙනාගේ එක එක්කෙනාට වෙනස් වුණා. ඉතින් ඒ ඉඳලා STP ඇක්ට් එක අපි රිපීල් කරනවා. මෙතුමා කියපේ ඇත්ත. මෙතුමා දිලොම මතුමා කියපේ ඇත්ත. අපි දැන් ඒක පාවිච්චි කරන්නේ නැහැ. ඒක රිපීල් වුණාසේ සලකලා තමයි කටයුතු කරන්නේ. නමුත් මේක රිපීල් වෙනවා. රිපීල් වෙන්න අවශ්‍ය රූල් බේස් එකක් අපි ඉදිරි මාස කීපය තුළ ඉදිරිපත් කරනවා. එතකොට හැම කෙනෙකුටම මේ සමානාත්මතාවයක් තියෙයි, විනිවිදභාවයක් තියෙයි, මොකද්ද ඉන්වෙස්ට්මන්ට් ප්‍රොමෝෂන් වලට ගන්න ඕනේ පියවර කියන එකක් තියෙයි, ඉන්සෙන්ටිව්ස් මොනවද කියලා තියෙයි. හැබැයි ඔක්කොටම අර ඊක්වල් ප්ලේයින් ෆීල්ඩ් එකක් අපි හදලා දෙනවා. ඉතින් ඒකද STP එක දැනට අපි ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඒක ඒ අනුව කිසිම ආයෝජනයක් ගන්න අපි කටයුතු කරන්නේ නැහැ. හැබැයි රූල් බේස් ලෝ සිස්ටම් එකක් ඉදිරියේදී අපි හඳුන්වලා දෙනවා හැමෝටම විනිවිද භාවකින් කටයුතු කරන්න.
Honorable Rameshwaran, you have 9 minutes.
நன்றி சபைக்கு தலைமைதாங்க கௌரவ குழுக்களின் பிரிவு தலைவர் அவர்களே, மதுவரி ஏற்றுமதி திருத்த சட்டத்தின் அமைவாக இன்று நடைபெறுகின்றது. இருந்தாலும் பெருந்தோட்ட தொழிலாளருடைய சம்பள பிரச்சினை ஒரு பாரிய ஒரு பிரச்சனையாக இருக்கின்றது. அதை இன்று கூறியாக வேண்டும். நேற்று எங்களது அமைச்சர் கௌரவ ஜீவன் தொண்டமான் அவர்கள் இந்த பெருந்தோட்ட தொழிலாளருடைய சம்பள பிரச்சினை சம்பந்தமாக இந்த சபையிலே நேற்று விளக்கமாக எடுத்து கூறியிருந்தார். அதற்கு பிற்பாடு கண்டி மாவட்ட பாராளுமன்ற உறுப்பினர் கௌரவ வேலுக்குமார் அவர்கள் பல குற்றச்சாட்டுகளை முன்வைத்திருந்தார். அரசாங்கமும் அமைச்சர்களும் நாடகம் ஆடுவதாக, அது அவரிடம்தான் கேட்க வேண்டும். யார் நாடகம் ஆடுகின்றார்கள், யார் நடிக்கின்றார்கள் என்று. ஏனென்றால் எங்களை பொறுத்தளவிலே, இலங்கை தொழிலாளர் காங்கிரஸை பொறுத்தளவிலே, ஒரு பொறுப்பு வாய்ந்த தொழிற்சங்கம், அதனுடைய தலைமைத்துவம் ஒரு பொறுப்பு வாய்ந்தது. இந்த 1700 ரூபாய் சம்பளம் பெருந்தோட்ட தொழிலாளர்கள் கொடுக்க வேண்டும் என்பதிலே நாட்டுடைய ஜனாதிபதி கௌரவ ரணில் விக்ரமசிங்க அவர்களும் உறுதியாக இருக்கின்றார். தொழிலமைச்சர் மனுஷ நாணயக்கார் அவர்களும் உறுதியாக இருக்கின்றார்கள். எங்களது அமைச்சர் ஜீவன் தொண்டமானும் உறுதியாக இருக்கின்றார்கள். மக்களுக்கு தெரியும். இந்த சம்பள பேச்சுவார்த்தை நேரம் பெருந்தோட்ட கம்பெனிகளை பலமுறை தொழிலமைச்சர் அவர்கள் அழைத்திருக்கின்றார்கள். ஆனால் அவர்கள் செல்லவில்லை. அதற்கு பிற்பாடுதான் இந்த 1700 ரூபாய் என்பதை வர்த்தமானிலே தொழிலமைச்சர் அதை பிரசாதித்திருந்தார். அதில் ஒரு சின்ன திருத்தம் தேவைப்பட்டது. அதற்காக உயர்நீதிமன்றம் அதை அந்த சம்பளத்தின் இடைக்கால தடை உத்தரவு வழங்கியிருக்கின்றது. ஜனாதிபதி அவர்கள் கூறுகின்ற பொழுது 1700 ரூபாய் கொடுக்க வேண்டும், நாங்கள் இதை வர்த்தமானில் அறிவிக்கின்றோம், தோட்டத் தொழிலாளர்கள் கொடுக்க வேண்டும் என்று சொல்லுகின்ற பொழுது கம்பெனிக்காரர்கள் யாரும் கோர்ட்டுக்கு போற என்று சொல்லவில்லை. ஆனால் எதிரணியில் இருக்கின்றவர்கள் தான் கூறினார்கள், 1700 ரூபாய் ஜனாதிபதி அறிவிச்சிருக்கின்றார், கம்பெனிக்காரர்கள் கோர்ட்டுக்கு போவார்னா அவர்களைத்தான் அவர்களை தூண்டிவிட்டு இன்றைக்கு உயர்நீதிமன்றங்களுக்கு செல்வதற்கு சந்தர்ப்பத்தை வழி அமைத்திருக்கின்றார்கள். அப்போது பார்த்துக் கொள்ள வேண்டும் யார் நாடகம் ஆடுகின்றார்கள் என்று. இலங்கை தொழிலாளர் காங்கிரஸை பொறுத்தவர்களே, ஒவ்வொரு அரசாங்கத்தோடையும் நாங்கள் அமைச்சராக இருக்கின்ற பொழுது அரசாங்கத்துக்கு எதிராகவே நாங்கள் பல போராட்டங்கள் செஞ்சிருக்கிறோம். மக்களுக்காக போராட்டங்கள் செஞ்சு அவர்கள் பல வெற்றிகளை செய்து கொடுத்திருக்கின்றோம். அந்த வகையில் தான் இன்றும் கூட நேற்றும் பாரிய ஒரு போராட்டங்கள் மலையகத்திலிருந்து கொழும்பில் வருக தந்து அந்த துரைமாருடைய காரியாலயங்கள் முன்பு நேற்று போராட்டங்கள் நடத்தப்பட்டது. அதே மாதிரி இந்த 1700 ரூபாய் கிடைக்க வேண்டும் என்று பெருந்தோட்ட மக்கள் அதே மாதிரி ஏனையவர்களும் அக்கறையாக இருக்கின்றார்கள். சிலருக்கு இந்த 1700 ரூபாய் கிடைப்பது ஒரு புறாயமாக இருக்கின்றது நான் நினைக்கின்றேன். அதனால தான் கூறுகின்றார்கள் 1700 ரூபாய் கிடைக்காது, ஜனாதிபதியின் வாக்குறுதி பொய், அமைச்சரின் வாக்குறுதி பொய் என்று. இவர்கள் காலத்தில் வேணும்னால் 100 ரூபா 50 ரூபா எல்லாம் கூறியது வாங்கி கொடுக்க முடியாமல் இருந்திருக்கலாம். எங்களது காலத்தை பொறுத்தவரையிலே அமைச்சர் ஜீவன் தொண்டமான் அமைச்சராக இருக்கின்ற பொழுது பல்வேறு கோரிக்கைகள் நாங்கள் வெற்றி அளித்திருக்கின்றது. ஜனாதிபதியோடு பேசி கிராமங்கள் ஆக்குவதற்கான நேற்று ஜனாதிபதி அமைச்சரவை பத்திரம் தாக்கல் செய்ய அனுமதி கிடைக்கப்பட்டிருக்கின்றது. 10 பேஜஸ் காணி கொடுக்க வேண்டும், அதற்கான நிதி ஒதுக்கீடு செய்யப்பட்டிருக்கின்றது. இவ்வாறான பல்வேறு வேலை திட்டங்களை அமைச்சர் ஜீவன் தொண்டமான் அவர்கள் அரசாங்கத்தோடு பேசி ஜனாதிபதி அவர்கள் பெருந்தோட்ட மக்கள் மேல் உள்ள அக்கறையில் இந்த வேலை திட்டங்களை செய்து வருகின்றார்கள். அதிலிருந்து தெரிகின்றது இந்த மக்களுக்கு ஜனாதிபதிக்கும் இலங்கை தொழிலாளர் காங்கிரஸ்க்கும் இருக்கிற தொடர்பு எவ்வாறு என்று. இதை பொறுத்துக் கொள்ள முடியாதவர்கள் என்ன எதை வேணாலும் கூறிவிட்டு போகலாம். நாடகம் ஆடுவர்கள் இங்கே இல்லை, அங்கதான் இருக்கின்றார்கள். அவர்களை பார்த்து அவர்கள் கேட்க வேண்டும். அதே போட்டு கூறியிருந்தார்கள் அன்று 4ஆம் தேதி நீதிமன்றத்தினால் இடைக்கால தடை உத்தரவு பிறப்பிக்கப்பட்டது. 5ஆம் தேதி துறைபார்களை அழைத்து விருந்து ரோசபாரங்கள். கொட்டக்குள CLF என்பது தினந்தோறும் மக்கள் வந்து சென்று இடம் அல்லது. அங்கு இவர்களுக்கு வேணா அவ்வாறான கட்டிடம் இல்லாமல் இருக்கலாம், இவர்களுக்கு அவ்வாறான பின்புலம் இல்லாமல் இருக்கலாம். இலங்கை தொழிலாளர் காங்கிரஸை பொறுத்தளவிலே ஒரு பெரிய தொழிற்சங்கம், மக்களுக்கு பெருந்தோட்ட மக்களுக்கு அன்றாட பிரச்சனைகளுக்கு வருவதெல்லாம் சியலப் கோட்டகுள வளாகத்துக்கு. அங்க வருகின்றவர்கள் பேச்சுவார்த்தை நடத்திவிட்டு அங்கு உணவு சாப்பிட்டு விட்டு செல்வது வழக்கம். அது இன்று நேற்று அல்ல, சௌமியமூர்த்தி தொண்டமானியா காலம் தொட்டு அங்கு இருக்கின்றது. அன்று 5ஆம் தேதி பல பெருந்தோட்ட துறைமார்கள் அங்கு வருகை தந்திருந்தார். பல கம்பெனிகள் அங்கு துறைமார்கள் பேச்சுவார்த்தை இருந்தது. பொதுச் செயலாளர்களுடைய அமைச்சர் ஜீவன் தொண்டமான் அவர்கள் இருந்தார்கள். இருக்கின்ற பொழுது பெருந்தோட்ட கம்பெனியுடைய துறைமார்கள் வருகை தந்திருந்தார்கள். அவர்கள் வளமையாக அங்கு வருவது வழக்கம், அதை யாரும் குறை சொல்ல முடியாது. இவர்களுக்கு என்ன அவ்வாறான பின்புலம் இல்லாவிட்டால் நாங்கள் ஒன்றும் செய்ய முடியாது. அந்த கூறிய கௌரவ உறுப்பினர் அவர்களும் நுவரலியாவுக்கு சென்ற பொழுது அமைச்சர் ஜீவன் தொண்டமானோடு இருந்து விருந்து உபசாரத்தில் கலந்துவிட்டு தான் சென்றிருக்கின்றார். அப்ப அவரை பற்றி அது குறை சொல்ல முடியாது. அவர் அவரது கட்சி காட்டி கொடுத்தார் என்று சொல்ல முடியாது. ஏன்னா இதெல்லாம் பேசுவதற்கு முன்பு பார்க்க வேண்டும், பின்புலத்தில் யார் இருக்கின்றார், என்ன நடக்கின்றது என்று. சிலருக்கு அரசாங்கத்தில் கடந்த காலங்கள் இருக்கின்ற பொழுது அவர்கள் கூறிய வாக்குறுதி வேணா அவர்களால் நிறைவேற்ற முடியாமல் இருந்திருக்கலாம். எங்களை பொறுத்தளவிலே, இலங்கை தொழிலாளர் காங்கிரஸை பொறுத்தளவிலே, சௌமியமூர்த்தி தொண்டமானையா காலம் சரி, ஆறுமுகன் தொண்டமானையா காலம் சரி, இன்றைய அமைச்சர் ஜீவன் தொண்டமான காலம் சரி, அரசாங்கத்தோடு இருக்கின்ற நேரம் நாங்கள் அரசாங்கத்தோடு போட்டி போட்டு பேச்சுவார்த்தை நடத்தி இந்த இதுகளை நாங்கள் செய்து கொடுக்கின்றோம். கம்பெனியோடு நாங்கள் இன்று முட்டி மோதி கொள்வோம், நாளைக்கு பெருந்தோட்ட தொழிலாளருக்கு பிரச்சனை ஏற்படும் என்றால் அவர்கள் அழைத்து நாங்கள் பேச்சுவார்த்தை நடத்துவோம். அவ்வாறுதான் இந்த பெருந்தோட்டங்கள் இன்று பாதுகாக்கப்பட்டிருக்கின்றது. இன்று பெருந்தோட்டங்கள் பாதுகாக்கப்படுவதற்கான முக்கிய காரணம் இலங்கை தொழிலாளர் காங்கிரசும் தொண்டமான் என்கிற நாமம் இல்லாவிட்டால் இந்த பெருந்தோட்டங்கள் காணியே பறிபோயிருக்கும். அது எல்லாருக்கும் தெரியும், அவர்களுக்கும் தெரியும். தெரிந்து கொண்டுதான் ஏதோ அரசியல் நடத்த வேண்டும் என்பதற்காக இலங்கை தொழிலாளர் காங்கிரசையும் தொண்டமானையும் குறை கூறி இன்னும் இதை நாங்கள் சொல்கின்றோம், நிறுத்திக் கொள்ளுங்கள், நிறுத்திக்கொண்டு மக்களுக்கு என்ன சேவை இருக்குதோ அதை செய்யுங்கள். இலங்கை தொழிலாளர் காங்கிரஸ் அரசாங்கத்தோடு இருந்தாலும் எதிர்கட்சியில் இருந்தாலும் நாங்கள் இருக்கின்ற அந்த மக்களுக்கு ஏதாவது சேவை செய்ய வேண்டுகின்ற நோக்கத்தோடு தான் நாங்கள் இந்த அரசாங்கத்தோடு பேசி நாங்கள் வேலைகள் செய்கிறோம். அந்த திட்டத்துக்கு வாருங்கள். எந்த நாளும் நாங்கள் முறையை கூறுவதால் எதுவுமே நடக்கப்படும். அதுக்கு பிற்பாடு அவர் கூறியிருந்தார், ஆளுநருடைய சிபாரிசின் பேரில் நுவரலியா மாவட்டத்தில் இருக்கின்ற எங்களை உள்ளூராட்சி மண்டலங்களுக்கு பல பெயர்களை கூறியிருந்தால், உள்ளூராட்சி மன்றம் நுவரலியா மாவட்டத்தில் 12 உள்ளூராட்சி மன்றங்கள் இருக்குது. அவர் நேற்று 7 பேரை தான் கூட்டியிருந்தார், இலங்கை தொழிலாளர் காங்கிரஸ் உறுப்பினர்களை. நீங்க இந்த மிச்ச 5 பேரையும் சொல்லியிருக்கலாமே, மிச்ச 5 பேரையும் சொல்லியிருந்தீங்கன்னா பார்த்திருக்கலாம். என்ன, ஏன்னா அவங்கள சொல்ல பயம். இலங்கை தொழிலாளர் அங்க 12 சபைகள் இருக்கு, 7 சபை இலங்கை தொழிலாளர் காங்கிரஸ் கீழ் வசம் வருது, 5 சபைகள் மற்ற பெரும்பான்மையினத்தோருக்குறேன், அவங்கள சொல்ல மாட்டாங்க. அப்ப அதுல இருந்தே மக்கள் தெரிஞ்சுக்கிறோம் இவங்களுக்கு இலங்கை தொழிலாளர் காங்கிரஸ் ஏதாவது செய்தா எவ்வளவு காழ்ப்புணர்ச்சி இருக்குது அப்படின்ட்டு. கவர்னரை பொறுத்தளவுள்ள அந்த நியமனங்கள் வழங்கப்பட்டது வந்து அரசியல் நோக்கங்களுக்காக இல்ல. ஏன்னா இன்னைக்கு கவர்னருக்கு வந்து ஒவ்வொரு சபையா போயிட்டு அங்க நடக்கிற வேலைகளை பார்க்க முடியாது. அதற்குத்தான் அவருடைய ஆலோசனைக்கு அமைவாக அவரது ஒரு பிரதிநிதிகளை ஒரு உள்ளூராட்சி மன்றங்களுக்கும் நியமிச்சிருக்கிறாரு. அவர்களுக்கு வாகனம் கொடுக்கல, அவர்களுக்கு டீசல் கொடுக்கல, அவர்களுக்கு சம்பளம் கொடுக்கல. அவர்கள் செய்யற அபிவிருத்தி திட்டங்கள் மக்களுக்கு அன்றாட ஏற்படுற பிரச்சனைகளை பார்ப்பதற்கு ஒவ்வொரு பிரதிநிதிகளும் இருக்க இவர்கள் அதற்கு வாழ்த்த வேண்டும். இன்னைக்குள்ள சூழ்நிலையில இவ்வாறான நியமனங்கள் வழங்குற பொழுது இவர்களும் சேர்ந்து ஒத்துழைக்க வேணும். இன்னைக்கு சம்பளத்துக்கு மக்கள் 1700 ரூபாய்க்கு போராடுறாங்கன்னா நீங்க கோர்ட்டுக்கு போகணும் கம்பெனிக்காரங்களுக்கு சொல்லாம இவங்களும் ஒத்துழைக்கணும். அதை விடுத்துட்டு காங்கிரஸ் வாங்கி கொடுத்துட்டா இவங்களுக்கு ஒரு பிரச்சனையா இருக்குது. அப்புறம் எப்படி இந்த மக்கள் முன்னேறது, அப்புறம் எப்படி இந்த மக்களை பத்தி பேசுறது? இப்ப நேத்து அமைச்சர் ஜீவன் தொண்டமான் சிறுதோட்ட உரிமையாளர் ஆக்கணும்னு சொன்னாங்க, அதுக்கு ஜனாதிபதியோட பேசி நேற்று கிராமங்கள் ஆக்குறதுக்கான ஒரு சந்தர்ப்பத்தை நேற்று ஏற்படுத்தி இருக்கு. அதுக்கு எல்லாரும் சேர்ந்து ஒத்துழைக்காம ஐயோ ஜீவன் தொண்டமான் வாங்கி கொடுத்தா எங்களுடைய எதிர்கால அரசியல் எப்படி போயிடும் அப்படின்ட்டு மக்கள் தான் தீர்மானிக்க போறாங்க. பாராளுமன்றத்தில் பேசுறதாலேயோ காங்கிரஸ் குறை சொல்றதாலோ மக்கள் நாளைக்கு வாக்களிக்க போறது. மக்கள் தேர்தல் வர்ற நேரம் வாக்களிப்பாங்க. மக்கள் தேர்தல் வர நேரம் தீர்மானிச்சுதான் ஒவ்வொருத்தையும் பாராளுமன்றத்துக்கோ மாகாண சபைக்கோ உள்ளூராட்சி மன்றங்களுக்கோ அனுப்புறாங்க. அது மாதிரி சிஎல்எப் கொட்டகுல வளாகங்கிறது வந்து யாரு வேணாலும் வந்து போகலாம். எத்தனை கட்சி தலைவர்மார்கள் அங்க வந்து போயிருக்கிறாங்க, எத்தனை துறமார்கள் வந்து போயிருக்கிறாங்க, எத்தனை வெளிநாட்டு தூதுவர்கள் வந்து போறாங்கன்னு அங்க இருக்கிற மக்களுக்கு தெரியும். அதனால துறைக்கு விருந்து உபசாரம் செய்யறதுனா உங்க கட்சி காரியாலயம் இருந்தா நீங்க கூப்பிடுங்க. உங்களுக்கு பேச்சுவார்த்தைனா இவங்களுக்கு யூனியனுக்கு 100 பேரே இருக்க மாட்டாங்க. காங்கிரஸை பொறுத்தவரை 1000 கணக்கானவங்க இருக்கிறாங்க. அப்ப அவங்களோட பிரச்சனை அன்றாட இருக்கும். நாங்க அங்க இருந்தா கொட்டகொலையில இருந்தோம்னா கொட்டகொலையில அந்த பேச்சுவார்த்தை நடக்கும். தலைமை கொழும்புல இருந்தோம்னா தலைமை காரியாலயத்தில் நடக்கும், கண்டிக்கு போனா கண்டி மாவட்டத்தில் நடக்கும், பதிலைக்கு போனா பதிலையில நடக்கும். இதெல்லாம் வந்து ஒரு காழ்ப்புணர்ச்சியை எடுக்காம மக்களுக்கு சேவை செய்யறத பேசுறதுக்கு நிறைய பாராளுமன்றத்தில் இருக்கு. தோட்ட தொழிலாளரை பத்தி பேசுறதுக்கு பல்வேறு திட்டங்கள் இருக்கு. இறுதியாக இனிமையாவது ஒவ்வொருத்தர் ஒருத்தர் குறை சொல்லி இந்த அரசியல் நடத்ததோட மக்களுக்கு செய்யறதுக்கு நிறைய வேலை திட்டங்கள் இருக்கு, அதை எல்லாரும் சேர்ந்து செய்யணும். அப்பதான் நம்ம மக்கள் முன்னேறுவான்னு
கேட்டு சந்திரபு.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම අද මුදල් අමාත්‍යාංශයේ අවස්ථාවේදී අද මුදල් අමාත්‍යතුමාට යෝජනාවක් ඉදිරිපත් කරන්න මම කතා කරන අවස්ථාව. විශේෂයෙන්ම මම මේ අවස්ථාවේදී කතා කරන්න කැමතියි අද අපේ රටේ ධීවර කර්මාන්තය කරන බහුදින යාත්‍රා 7000ක් පමණ, එවැගේම කුඩා අවුට් මෝටර් බෝට්ටු 60000ක් පමණ මේ මහමූදේ ධීවර කර්මාන්තය කරන ධීවරම් පිරිසගේ ආරක්ෂාව උදෙසා මුදල් අමාත්‍යතුමාගෙන් මේ අවශ්‍ය පහසුකම් ලබා ගන්න යෝජනාවක් ඉදිරිපත් කරන මොහොතක්. මම මේ අවස්ථාවේ ඉදිරිපත් කරන්නේ පෞගිය දවස්වල තංගල්ලෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් දෙවොන් පහ ධීවර යාත්‍රාව SP දිලාන් සංචිත කියන අයගේ ධීවර යාත්‍රාව මුහුදේදී යම් බෝතලයක් ලබාගෙන ඒව පානය කරලා අසාධ්‍ය තත්ත්වයට පසු වෙන මොහොතේ 2024/6/4 වෙනිදා මුහුදු ගියේ 6/28 වෙනි දින තමයි මේ තත්ත්වෙට උදා වුණේ. එදා උදා වෙනකොට මොහොතේ උදේ පාන්දර තංගල්ලේ රේඩියෝ මධ්‍යස්ථානයේ මේ දුරකථනයෙන් පණිවිඩ ලැබුණා. ඒ අවස්ථාවේදී බෝට්ටු හිමියන් සියලු දෙනාම ධීවර අමාත්‍යාංශයට මේ බව පැමිණිලි කරලා, ධීවර ඇමතුමා එදා හිටියේ නිල්වැල්ලේ, එතුමාත් හම්බ වෙන්න ගිහිල්ලා, මමත් එදා හම්බන්තොට ඩිස්ත්‍රික්කයේ ඇතුළේ හිටියේ, මමත් ධීවර ඇමතුමාට කතා කරලා මේ ප්‍රශ්නය ගැන මේව ගෙන්න ගන්න වැඩ පිළිවෙළක් සකස් කරන්න කියලා අපි ඉල්ලීම් කරා. නමුත් ඒ කිසි දෙයක් සිද්ධ වුණේ නැහැ. 4 දෙනෙක් මිය ගිහිලා තිබුණා. දෙන්නෙක් එතන යන වෙළඳ නැවකට අරගෙන මගදී නාවුකු හමුදාවේ බෝට්ටුවක දීලා හම්බන්තොරවරායට ගෙනාවා. එතනත් එක්කෙනෙක් මිය ගියා, එක්කෙනෙකුගේ ජීවිත බේරුණා. 6 දෙනෙකුගෙන් 5 දෙනෙක් ජීවිතක්ෂර නැතුණා. ඒ නිසා මම මේ අවස්ථාවේදී කියන්නේ පෞගිය අපි යහපාන කාල සමයේදී කොහොම ආපදාවක් වුණාම අපි කතා කරලා නාවික හමුදාවේ අපි නැවක් යවනවා, නැත්නම් අපි කුඩා බෝට්ටුවක් මුහුදේ අසරණ වුණු වෙලාවේදී අපි හෙලිකොප්ටරයක් යවලා ඒ ගැන සොයලා බලලා ඒ බෝට්ටු ගොඩට ගේන්න බලනවා, ජීවිත බේර ගන්න බලනවා. නමුත් අද මේ කිසිම දෙයක් මේ රජයෙන් මේ ධීවර අමාත්‍යාංශයෙන් කිසිම දෙයක් මේ දේවල් සිද්ධ වුණේ නැහැ. මේ මහමුදේ බෝට්ටු 7000ක විතර 5000කට වැඩිය ධීවර කර්මාන්තයක ධීවරයෝ ඉන්නේ. ඉතින් මේ අයගේ ජීවිතය ආරක්ෂා කරගන්න ඕන. හදිසි ආපදාවක් වුණාම ගොඩට ගේන්න විදියක් නැහැ. හෘදාබාධ රෝග හැදෙනවා, මීමස්මර හැදෙනවා, වලිප්පුව හැදෙනවා, මූදේ බෝට්ටු ආරවුල් ඇති කරගන්නවා, විදේශීය නැව් වලින් ඇවිල්ලා අපේ බෝට්ටු වල ගහනවා. ඒ තුවාල වෙනකොට මේ මිනිස්සු ගොඩට ගේන්න විදියක් නැහැ. ඉතින් මේ නැතුණු බෝට්ටුව මේ අවස්ථාව නැතුණු බෝට්ටුව වර්ග සැතපුම් මූදු සැතපුම් 350ක් මූදු අපිට තිබුණේ. අපේ නාවික හමුදාවට තියෙන්නේ අපිට අයිති තියෙන මූදේ වර්ග සැතපුම් 200 අපේ අයිති තියෙන්නේ. නමුත් මේක ගෙන්න ගන්න අපිට බැරි වුණා. නමුත් අපි යහපාලන ආණ්ඩු වෙලාවේදී අපි මේකට අපි යෝජනාවක් ඉදිරිපත් කරා. හයි ස්පීඩ් අපි මේ දැන් මම කියන්නේ ඉල්ලීමක් කරන්නේ හයි ස්පීඩ් ඇම්බුලන්ස් යාත්‍රා දෙකක් අපේ ධීවර දන්තාව ගලවා ගැනීමට ධීවර දන්තාව වෙනුවෙන් අපේ ධීවර අමාත්‍යාංශයට හරහා ඒ බෝට්ටු දෙකක් ලබා දීලා අපේ නාවික හමුදා හරහා ඒ කටයුතු ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්න මුදල් වෙන් කරන්න කියලා මම ඉල්ලීමක් කරන්නේ. මේවට මුදල් ධීවර අමාත්‍යාංශ නැහැ ගරු නියෝජ්‍ය මුදල් අමතුමනි. ඉතින් මේ හයි ස්පීඩ් ධීවර යාත්‍රා දෙකක් තිබුණා. එකක් තිබුණා නම් අද දකුණු මුහුදට මේ පැයට කිලෝමීටර් පැයට සැතපුම් හතලියක වේගෙන් යන හයිස්පීඩ් යාත්‍රාවක්. එතකොට ඔය හතලියට කියන්නේ මේ වර්ග සතපුන් 350ට යනකොට පැය 7යි යන්නේ. ඔය ලෙඩ්ඩු ටික අරගෙන ඇවිල්ලා අපිට ඒ ප්‍රතිකාර කරලා ලෙඩ්ඩු ටික බේරගන්න තිබුණා. ඉතින් ඒ බේරගන්න අපට අද බැරි වුණා. ඉතින් මම යහපාල ආණ්ඩු කාල මම මේ යෝජනාව ඉදිරිපත් කරා. බෝට්ටු තුනක් ගන්න ඉදිරිපත් කරා. එතකොට අමරිරමතුමා හිටියේ නැහැ. එදකට ආවේ හැරිසන් ඇමතුමා. කැබිනට් ඇමතිවරයා හැටියට, පොල් සම්පත් ඇමතිවරයා හැටියට හිටියේ. ඉතින් එතුමා දන්න මගුලක් නැහැ. ඒ නිසා ඩොලර් මිලියන 24කට මේ බෝට්ටු තුන සැලසුම් දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ ඇස්මේතු හරි ගස්සලා ගන්න සැලසුම් කරලා තිබුණා. නමුත් අපේ නාරායතනේ මගේ MD හිටියේ MK රණවක මගේ හිතවතා මිනිය සැලසුම් කරා ඩොලර් මිලියන 10කට ඒ ආයතනේ මේ බෝට්ටු දෙක හදන්න. නමුත් ඒ දේවල් හදන්න අපට ඉඩ දුන්නේ නැහැ. නොතේරුණු ඇමතිවරු හිටපු නිසා. අද ඒ නිසා තමයි අද මහමුදේ මේ දීවරයෝ මැරෙන්නේ. දැන් අද හම්බන්තොට දවස් 3ක් වෙනවා බෝට්ටු ගිහිල්ලා දවස් 3ක් 4කට වෙනවා අද හම්බන්තොට වරායන් ගිහපු පොඩි බෝට්ටුවක මිනිස්සු දෙන්න හොයාගන්න බැරුව තියෙනවා. මාසෙකට එකක් දෙකක් හදවත් රෝගීන් හැදිලා ගේන්න විදිහක් නැතුව මූදේ මැරලා ගේනවා. ඉතින් මේ වගේ තත්ත්වයක් අද මේ රජයෙන් මේ විදිහ බලන්නේ නැහැ. රටට ආර්ථික උත්පාදනය කර්මාන්තයක් මේක. ඒ වගේම රටේ ජනතාවට ප්‍රෝටීන් බහුල මසුන් පරිභෝජන ලබා දෙන කර්මාන්තයක්. මහමුදේ බෝට්ටු 7000ක් මහමුදේ රැකියා කරනකොට බහුදින යාත්‍රා මේ 7000 හැම බෝට්ටු හිමියන්ගෙන්ම බදු අය කරනවා, ටැක්ස් ගහනවා. ඒ වගේම වරාය බදු අය කරනවා, වරාය බදු අය කරනවා, සෑම දෙයකින් බදු අය කරනවා දීවරයන්ගෙන්. ඉතින් මේ දීවරයන් මේ සහනය ලබා දෙන්න බැරියයි මහමුදත් එක සටන් කරලා මේ දීවරයන්ගේ හදිසි ආපාදයකට ගොඩ ගේන්න මේ හයි ස්පීඩ් ඇම්බුලන්ස් යාත්‍රා දෙකක් ලබා ගන්න මම මුදල් ඇමති ජනාධිපතිතුමාගේ ඉල්ලීමක් කරනවා. මේ දේ ඉෂ්ට කරන්න මේ අහිංසක දීවර ජනතාවගේ ජීවිත බේරගන්න බැරුව බේරගන්න. ඉතින් මේවා බේරගන්න තිබුණා, අපි තිබුණා. නමුත් අද නාවික හමුදාට කිව්වට යවන්නේ නැහැ, දීවර අමාත්‍යාංශ කිව්වට යවන්නේ නැහැ, ගුවන් හමුදාට කිව්වට යවන්නේ නැහැ. මේවට උපදෙස් දෙන්න, අනුබල දෙන්න බලධාරියෙක් නැහැ, නායකයෙක් නැහැ. ඒක නිසා තමයි අද මේ මහමුදේ අපේ දීවර ජනතාවද මැරිලා මලකඳන් ගොඩට ගේන්නේ. දවස් 7ක් ගියා මරණ ගේන්න, පය 7ෙන් බෝට්ටුවෙන් ගිහලා ගොඩට ගේන්න තිබුණු සභාපතිතුමනි, ඒ ගේන්න තිබුණු අවස්ථාව වේලගන් තිබුණු අවස්ථාව අපිට නැතුණා. දවස් 8ක් ගියා තංගල්ට මලකඳන් හතරයි මම බෝට්ටු වෙලාගෙන අරගෙන. ඉතින් මේ වගේ දේවල් අද මේ රටේ උදා
වෙන්නේ.
විනාඩිය තතේ මේ වගේ දියුණු තත්ත්වයක් තියෙන අවස්ථාවේදී ලංකාවේ මහමුදේ හතරවටම තියෙන මහමුදක දීවරයෝ බේරගන්න ගැලුම් යාත්‍රාවක් නැහැ කියනකොට අපි මොනව කරන්නද? අන්න ඒ නිසා ගරු මුදල් ඇමතුමාගේ මං ඉල්ලීමක් කරනවා මේ 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 යාත්‍රා දෙකට සල්ලි වෙන් කරලා මේ යාත්‍රා දෙකක් ලබා ගන්න, නැත්නම් විදේශීය රටවල්ක සාකච්ඡා කරලා විදේශ රටවලින් මේවට ආධාර ලබා දෙනවා, මේ යාත්‍රා ලබා දෙනවා. ඒ ලබා දෙන කටයුතු කරන්න කියලා මම කාරුණිකව ඉල්ලීමක් කරනවා මේ අවස්ථාවේදී. අපේ මියගේ සිවුලම දෙනාට නිවසුවත් වේවා කියලා මම මේ අවස්ථාවේදී ප්‍රාර්ථනා කරනවා.
Thank you. Honorable Minister Shehan Semasinghe, you have 19 minutes.
ගරු කාර්ක සභා සභාපතිතුමනි, අද මුදල් අමාත්‍යාංශය සම්බන්ධව සහ ආයෝජන ප්‍රවාදන අමාත්‍යාංශය සම්බන්ධව ගැසට් පත්‍ර සහ නිකුත් කාරණා පිළිබඳ සාකච්ඡා කරද්දී අදහස් දැක්වීමට ලැබීම පිළිබඳව සතුටු වෙනවා. මම ගරු සභාපතිතුමනි, ප්‍රධාන වශයෙන් අද උදේ මේ සභාවේ ඇතිවෙච්ච කාරණාවක් පිළිබඳව ඉස්සෙල්ලා පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් උදේ ප්‍රශ්නයක් මතු කරා, මේ සමස්ත ආර්ථික ක්‍රියාවලිය තුළ කොහොමද මේ විශ්‍රාම අරමුදල් වලට ප්‍රතිලාභ ලබා දෙන්නේ කියන කාරණාව. විශේෂයෙන්ම එතනදී කිව්වේ 112% අපි රජය හැටියට මේ දේශීය ණය ප්‍රතිවගත කරන්නේ හරහා ලබා දෙන්න කටයුතු කරනවා කියලා පොරොන්දුවක් වුණා කියලා. අපි 112% ලබා දෙන්න පොරොන්දු වුණා නම් අපි මේ වෙනකොට පොරොන්දුව ඉටු කරලා තියෙනවා, ඒක 113 දක්වා පරිවර්තනය කරලා තියෙනවා. ඒක තමයි මුලින්ම මට කියන්න ඕනේ උනේ. මගේ මිත්‍ර හර්ෂ මන්ත්‍රීතුමා මේ අවස්ථාවේ නැහැ, නමුත් මම මේ ටික කියන්න ඕනේ. ඊළඟට එතුමා කිව්වා 109% නෙවෙයි 112% රජය ලබා දෙන්න කටයුතු කරනවා කියන එක. ගරු මන්ත්‍රීතුමනි, මම සභාගත කරනවා අපි මේ දේශීය ණය ප්‍රතිවගතකරණය කරන අවස්ථාවේ මේ රටේ ණය තිරසරභාවයක් ඇති කරගන්න ණය ගෙවන්න පුළුවන් පරිසරයක් හදාගන්න ඕන වාතාවරණය ගොඩනගද්දී ඉදිරිපත් කරපු යෝජනාවලිය. මේ සුපර්ඇනුවේෂන් ෆන්ඩ්ස් වලට විශ්‍රාමික අරමුදල් වලට ගරු සභාපතිතුමනි අපි ප්‍රධාන වශයෙන් ආකාර තුනකින් මේ ප්‍රතිවගතකරණයට සම්බන්ධ වීම ගැන කතා කරා. එකක් තමයි මේ යෝජනා කරපු ණය ප්‍රතිවගතකරණයට එකඟතාවය පළ කිරීම. එහෙම වුණා නම් 9.1% ඒ අරමුදල් වලට ලාභ පොලිය හැටියට ලැබෙන. ඊළඟට සම්බන්ධ නොවුනොත් ඇති වෙන තත්ත්වය. සම්බන්ධ නොවුනොත් ආදායම් බදු ගෙවන ප්‍රමාණය 30% දක්වා වැඩි වෙනවා. ඒ අනුව ඔවුන්ට ලැබෙන පොලිය අනුපාතය 47.7% දක්වා අඩු වෙනවා. තුන්වෙනි ආකාරය තමයි මේ තියෙන ආකාරයටම 14% ආදායම් බදු ප්‍රමාණය රඳවගෙන යනවා. එහෙම වුණොත් 9.4% ආදායමක් ලැබෙනවා, පොලියක් ලැබෙනවා. දැන් එතකොට මේ කාරණාව තමයි මේ පාර්ලිමේන්තුව අනුමත කරේ. ගරු කතානායක ගරු සභාපතිතුමනි, මම මේක සභාගත කරනවා. මොකද මේ විදිහට හැමදේම පේන්න තියෙද්දි, ලේඛනගත වෙලා තියෙද්දි මේ රටේ ජනතාව නොමග යවන්න කටයුතු කිරීම වැරදි. මේ රටේ ජනතාව නොමග යවන්න කටයුතු කිරීම වැරදි. මං හිතන්නේ මගේ මිත්‍රයාගේ, මං දන්නේ නැහැ ඒක කොහොමද ඒකට සම්බන්ධ වුණේ කියලා, අර අපි ගමේ ගොඩේ භාෂාවෙන් කියනවා මේ විදිහට ඇත්ත දැක දැක, ඇත්ත පෙනිපෙනි, ඇත්ත බොරුවක් හැටියට දකින මිනිස්සු ඒ අයට ගමේ පාවිච්චි කරන මොලේ කුලප්පු වෙච්ච අය කියලා. මම දන්නේ ඇයි සමහර උගත් ආර්ථිකය පිළිබඳ දන්න මන්ත්‍රීතුමාලා මොලේ කුලප්පු වෙච්ච විදිහට මේ විදිහට කතා කරන්නේ කියලා. එතන ප්‍රශ්නේ තිබ්බේ මේ 9.1% 13.4% කියන මේ පිළිගැනීම නෙමෙයි. එතන තිබ්බේ ඔවුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට එකඟතාවය මේ පාර්ලිමේන්තුවේ සභාව තුළ එකඟතාවය පළ නොකිරීම, ඒ වෙලාවේ පක්ෂව ඡන්දය ලබා නොදීම සම්බන්ධයෙන් ඔවුන්ගේ හෘද සාක්ෂිය අද ඔවුන්ට වෛර කරනවා. මේ සභාවේ මේ 2022 කඩාවැටීමේ ඉඳලා 2024 දක්වා කාල පරිච්ඡේදය තුළ අවුරුදු 2 මාස 2ක් ඇතුළත මේ රටේ ආර්ථිකමය වශයෙන් නැතිවෙච්ච යථා තත්ත්වයට පත්වීම සම්බන්ධයෙන් ගත යුතු නිවැරදි ක්‍රියාමාර්ග වලදී ඒ නිවැරදි ක්‍රියාමාර්ග අනුමැතියට ඡන්දය ලබා නොදුන්න මන්ත්‍රීවරුන්ගේ අද හෘද සාක්ෂිය ඔවුන් එදා ක්‍රියාත්මක වෙච්ච වෛරී දේශපාලනයට විරුද්ධව ඔවුන්ගේ හෘද සාක්ෂිය මොවුන්ට විරුද්ධව කතා කරනවා. ඊළඟට දේශීය ණය ප්‍රතිවගතකරණය අපි නොකළනම් අපිට විදේශීය ණය ප්‍රතිවගතකරණයකට යන්න බෑ. එතනදිත් දේශීය ණය ප්‍රතිවගතකරණයට විරුද්ධව ඡන්දය දුන්නා. ඇයි මේ ඡන්දය දුන්නේ? ඔවුන්ගේ දේශපාලන අරමුණක් ඉටු කර ගන්න, ඔවුන්ගේ දේශපාලන අරමුණක් ඉටු කර ගන්න මේ රටේ ජනතාව, මේ රටේ ජනතාව අවුරුදු 2 මාරක් ගින්දරේ තියන්න තමයි ඔවුන් කටයුතු කරේ. ගින්දරේ තියන්න තමයි ඔවුන් සැලසුම් කරගෙන හිටියේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා සහ රජය පත් වෙන්නේ ජූලි මාස විතර. ඊළඟට එතන ඉඳන් දැන් අපි තාම මැතිවරණයක් රටේ ප්‍රකාශයට පත් වෙලා නැහැ ජනාධිපතිවරණය. ඒ කාල සීමාව දක්වාම අර 2022 ඇතිවෙච්ච තෙල් නැති, විදුලිය නැති, බෙහෙත් නැති, උයාගන්න ගෑස් ටික නැති, සංචාරක වෙන්නේ නැති රටක් බවට පත් වෙන, ඩොලරය එක්තරා මට්ටමකට තීන්දුව කරලා ඒ අනුව මේ රටට විදේශ විනිමය එන්නේ නැති වෙන්න, රුපියල 450 550 දක්වා කඩාවැටෙන්න, 70%ක උද්ධමනය පවත්වාගෙන යන්න මෙන්න මේවට උදව් කරපුවාගේ හෘද සාක්ෂිය අද ඔවුන්ටම විරුද්ධව ක්‍රියාත්මක වෙන්න පටන් අරගෙන.
ඒකයි අද එදා විරුද්ධ වුණත් විරුද්ධ නොවුනාසේ අද මේ පාර්ලිමේන්තුව තුළ රඟ දක්වන්න උත්සාහ කරන්නේ. ගරු මන්ත්‍රීතුමනි, මේ රටේ අද මේ වැඩපිළිවෙලට සහයෝගය නොදක්වපු අය මම මේ කතාව ඇත්තටම ගරු සභාපතිතුමනි හදවතින්ම කරන්නේ මෙතෙන්ට එන්න රට ගොඩනගන්න කොච්චර අමාරු වුණාද කියන කාරණය පිළිබඳ අවබෝධයක් එක්ක මේ පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ ඉඳලා හැමදේටම විරුද්ධ වීම රටක් පාලනය කිරීමේදී දක්ෂතාවයක්වත් වීරත්වයක්වත් නෙමෙයි. එයාගේ බියගුලි භාවය තමයි මේ අවස්ථාව පෙන්නුම් කරේ. රටේ කිසිම දෙයක් නැහැ. සිද්ධිය වෙලා ඉවරයි. කවුද වා කියන්න ඕන කාරණේ වෙනම දෙයක්. හැබැයි රටේ මිලියන 22 ජීවත් කරන්න තීන්දුව තීරණ ගත යුතුයි. ඔවුන්ගේ හෙළුව අද්දකින් වහගන්න උත්සාහ කරපු විපක්ෂයක් මේ ඉන්නේ. ඔවුන්ගේ හෙළුව අද්දකින් වහගන්න උත්සාහ කරපු විපක්ෂයක් මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ. මම මීට කලිනුත් මේක කියලා තියෙනවා. ජාත්‍යන්තර වශයෙන් ගරු සභාපතිතුමනි, අපේ රටට හැම රටක්ම උදව් කරා. එක රටකට නොදෙවිනි වෙන්න හැම රටක්ම ශ්‍රී ලංකාව සහ මේ රටේ ජනතාව වෙනුවෙන් පෙරට ආවා. හැබැයි කනගාටුව මම නැවතත් කියනවා, අපේ රටේ විපක්ෂයට බැරි වුණා තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය පැත්තක තියලා තමන් ඇතුළුව සමස්ත රටක් දුක් විඳින්දි මෙන්න මෙතෙන්ට ඇවිල්ලා කෙටි කාලීනව මේ ආර්ථික අර්බුදයෙන් ගොඩගන්න රටට උදව් කරන්න. ඒක නොකර අද ඔවුන්ගේ හෘද සාක්ෂිය උන්ට විරුද්ධව වෛර කරාට ඒකට මෙතන ඇවිල්ලා බොරු කියලා හරියන්නේ නැහැ. ඊළඟට ගරු මන්ත්‍රීතුමනි, අපි ණය ප්‍රතියෝගිතකරණයකට ගියා. ණය ප්‍රතියෝගිතකරණය අත්‍යවශ්‍ය කාරණයක්. ඒකේ තර්ක දෙකක් නැහැ. ණය ප්‍රතියෝගිතකරණය අපි නිල ණය හිමියන් සමග ජූනි මාසේ 26 වෙනිදා ප්‍රංශයේ පැරිස්ටු වරදී අවබෝධිතා ගිවිසුම් අත්සන් කරන්න පටන් ගත්තා. ඒ අවබෝධිතා ගිවිසුම් අත්සන් කරන ඔවුන් විසින් විශේෂයෙන්ම OCC එක, ඔෆිෂල් ක්‍රෙඩිට් කමිටිය එක, ගත යුතු පරිපාලනමය කටයුතු අවසන් වුණාට පස්සේ අපි ඉක්මනින්ම ජනාධිපතිතුමා පොරොන්දු වුණා වගේ ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. හැබැයි අපිට තව සම්පූර්ණ කළ යුතු නිල නායිමියන්ගේ කමිටෝ සම්පූර්ණ කළ යුතු ඔවුන්ගේ අභ්‍යන්තර පරිපාලනමය කටයුතු කීපයක් තියෙනවා. ඒක අවසන් වුණාම අපිට පුළුවන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. අපිට අහගන්න දෙයක් නැහැ. ද්විපාර්ශ්වික නායිමියන් කටයුතු කරන්න එක විදියකට, වාණිජ බැහැ නායිමියන් කටයුතු කරන්න එක විදියකට, අපි අඩු ආදායම් ලාභී රටක් හැටියට නෙවෙයි ණය ප්‍රතියෝගිතකරණයකට යන්නේ. අපි මැදි ආදායම් ලාභී රටක් හැටියට ණය ප්‍රතියෝගිතකරණයකට යන්නේ. එතකොට ඇති වෙන ක්‍රියාකාරීත්වය වෙනස්. අපිට පුළුවන් වුණා 2023 මාර්තු මාසේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතියත් එක්ක ප්‍රථම වතාවට ඉදිරිපත් කරපු ණය තිරසනභාවය සම්බන්ධයෙන් වූ විශ්ලේෂණය පදනම් කරගෙන ඊට පස්සේ පළවෙනි රිවියු එකට පස්සේ ඒකේ සිදුවෙන අප්ග්‍රේඩ් එක සලකලා බලලා හැමෝම පිළිගන්න පොදු රාමුවකට එකඟ වෙයි. ගරු මූලාශ්‍රාරූඪ මන්ත්‍රීතුමනි, සභාපතිතුමනි, මේ පාර්ලිමේන්තුව ණය ප්‍රතියෝගිතකරණයකට නොගියා නම්, අනුමැතිය ලබා නොදුන්නා නම් මේ රටේ තත්ත්වය 2022 වඩා බොහෝම බරපතල තැනක. අපි මේ ණය ප්‍රතියෝගිතකරණය ඇතුළු සමස්ත වැඩසටහන ක්‍රියාත්මක කරද්දී අපිට චෝදනා කරා. මේ චෝදනාව එල්ල කරපු අයගෙන් අපි අහන්න කැමති, අපි මේ රිෆෝම් අජෙන්ඩා එක, මේ සම්පූර්ණ ආර්ථිකය යාවත්කාලීන කරලා ගුණාත්මක ක්‍රමවේදයන් තුළ ඉස්සරහට යද්දී අපිට එල්ල කරපු චෝදනාව තමයි මේ ප්‍රතිසංස්කරණ හරහා ඇතිවෙන පීඩනය. අපි ඒ පීඩනය පිළිගත්තා. අවුරුදු 20කට කලින් කරන්න ඕන ප්‍රතිසංස්කරණ ආර්ථිකමය සහ අනිකුත් ප්‍රතිසංස්කරණ විශේෂයෙන්ම පාලනය දූෂණය නැවැත්වීම වගේ ප්‍රතිසංස්කරණ අවුරුදු 2000 මුලව වෙන්න ඕනි දේවල් 2024 වෙද්දී ඒකෙදි වෙද්දී අපි හොඳටම කඩාවැටලා නම් වෙන්නේ ඇති වෙන පීඩනය පිළිබඳ අපි රටට කිව්වා ජනතාවට කිව්වා. හැබැයි ඒ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අවතක්සේරු කරපු විපක්ෂය අපිට උත්තරයක් දෙන්න ඕනි ගරු සභාපතිතුමනි. 70%ක උද්දමනයක් රටක තියෙද්දී 70%ක උද්දමනයක් තියෙද්දී මොකද්ද රටේ ජනතාවගේ වත්කම් වලට වෙන්නේ? මොකද්ද රටේ ජනතාවගේ වත්කම් වල වටිනාකමට වෙන්නේ? ඒ 70%, 80% උද්දමනයකට 90%ට 100%ට ගියොත් එහෙම වත්කම් වලට ඇතිවන බලපෑම මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය හරහා අද 101.7% උද්දමනයක් දක්වා ශ්‍රී ලංකාවේ ආර්ථිකය පාලනය කරගන්න මහ බැංකුවටත් රජයටත් පුළුවන් වුණා කියන එක මම කියන්න ඕන. අමතක කරන්න එපා, අපි ඒ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට නොගියනම් අදට මේ රටේ එදා උද්දමනයේ 70%යි ගරු සභාපතිතුමනි අද එහෙනම් අහස උසට ගිහිල්ලා. එහෙම වුණා නම් මොකද වෙන්නේ තමන් ගන්න වැඩපොට? එහෙම වුණා නම් මොනවද වෙන්නේ තමන් සතු දේපොළ වලට? තමන් කරන ව්‍යාපාරයට මොකද වෙන්නේ? තමන්ගේ ආදායමට මොකද වෙන්නේ? මෙන්න මේක ගැන කල්පනා කරන්න. එදා 70%ක උද්දමනය 101.7%ට ගේන්න තමයි, එහෙම නැත්නම් වාර්ෂිකව 105%ක පවත්වාගෙන යන්න තමයි මේ ප්‍රතිසංස්කරණ කරේ ප්‍රතිඵලාද ලැබෙනවා. හැබැයි තව ප්‍රතිඵල ලැබෙන්න යම් කිසි කාල පරිච්ඡේදයක් යනවා. මේ පාර්ලිමේන්තුවේ දිගටම කිව්ව කාරණා කීපයක් තිබ්බා. ගානාව බලන්න කිව්වා උදාහරණයකට. ගානාව මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරා, ආර්ථික පරිවර්තනයකට ගියා. ගරු සභාපතිතුමනි, මේ මාසේ ගානාවේ උද්දමනය 23%යි. සම්බියාවේ ජූනි මාසයේ උද්දමනය 15.2%යි. සුරිනාම් වල උද්දමනය 23%යි. මේ රටවල් වලට බැරි වෙලා තියෙනවා අපි ලබා ගත්තා වගේ කෙටි කාලයක් තුල ප්‍රගතියක් ගන්න. හැබැයි වුණත් ප්‍රගතියක් අරගෙන ඉතිනවා. ඊළඟ ලෙබනනය උපරිම උත්සාහයක් දැලුවා, තාම උද්දමනය 52%යි. වෙනිසුලාවේ උද්දමනය 59%යි මේ මාසෙ වෙද්දී. ඊළඟට ආජෙන්ටිනාව ගැන තමයි වැඩියෙන්ම කතා කරන්නේ. ගරු සභාපතිතුමනි, ආජෙන්ටිනාවේ උද්දමනය 276%යි. ආජෙන්ටිනාවේ උද්දමනය 276%යි. ඔවුන් කෙටි කාලයක් තුල වාණිජමය නාහිමියන් සමග ප්‍රතිවගත කරන එකට එකඟ වුණාට ඔවුන්ට අවුරුදු 3කට ආසන්න කාලයක් ගියා පැරිස් ක්ලබ් එකත් එක්ක පැරිස් සමාජයේ රටවල් එක්ක ඒ ප්‍රතිවගත කරන එකඟතාවයන් වලට පැමිණෙන්. අපිට ගත වුණේ මාස 15ක කාලයක් ඒ ඩෙත් සස්ටේනබිලිටි ඇනලිසිස් එක ඉදිරිපත් කරාට පස්සේ. ඊළඟට ගරු මන්ත්‍රීතුමනි, අපිට මේ විදිහට OCC එක නිල නැහිමියන්ගේ කමිටුව මේ නැහිමියන් අතර සමානාත්මතාවය පිළිබඳ අවශ්‍ය ඒ විශ්ලේෂණයන් කිරීමට අපි නිල වශයෙන් ඉල්ලුවාම අද මේ වැඩ කටයුතු සිදු වෙමින් පවතින අපිට පුළුවන් වේවි ඔවුන්ගේ අදහසේ පිළිබඳව දැනගන්න. ඊළඟට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය තිරසනභාවයේ විශ්ලේෂණයට අදාළව කොතෙක් දුරට අපි පෞද්ගලික බැඳුම්වල හිමියන් එකඟතාවයන් ගැලපෙනවද කියන කාරණේ විශ්ලේෂණය කරලා අපිට ඒ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කළ යුතුයි. එහෙම වුණාම තමයි අපිට අවසාන වශයෙන් agreement in principle ප්‍රතිපත්ති මේ එකඟතාවයකට එන්න පුළුවන් වෙන්නේ. අපි මූලික එකඟතාවයන් වලට ඇවිල්ලා
තියෙනවා. Honorable Minister, you have 2 more minutes.
ගරු මන්ත්‍රීතුමනි, මේ කාලය තුල තමයි this I might need another 2 minutes more. You can take it from us. මේ අතරතුර තමයි මේ මහා විශාල වැඩ වර්ජන ලැඩලක් රටේ ක්‍රියාත්මක කරන්නේ. ඒක පැහැදිලිවම ජනතා විමුක්ති පෙරමුණත් සමගි ජන බලවේගයක් නායකත්වයේ දීලා කරනවා. මෙරටේ වැඩවර්ජන රැල්ල පිටිපස්සේ ඉන්නේ සමග ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුණ. මේ තියෙන්නේ මේ ගොඩනැගෙන ආර්ථිකයේ කඩාවැටීමක් අරගෙන ඔවුන්ට දේශපාලන වාසියක් ගන්න පුළුවන්ද කියලා බලන්න. ගරු මන්ත්‍රීතුමනි, මේ කරන ඉල්ලීම ලබා දෙන්න නම් අපිට අමතරව බිලියන වාර්ෂිකව 275,374 ප්‍රමාණයක් ඕනි. අපි කොහෙන්ද මේක පියවගන්නේ? එක විකල්පයක් තමයි වැට් එක වැඩි කිරීම. වැට් එක වැඩි කරොත් 121ක් 22ක් දක්වා වැඩි කරන්න ඕනේ. මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුලත් මේ ආර්ථිකයේ කඩාවැටීම තුලත් වැට් එක 122ක් දක්වා වැඩි කරන්න මේ රටේ ජනතාව සූදානම්ද? එයාට පුළුවන්ද මේක මේ උගලවන්න? එයාට ඒක කරන්න බෑ. මේ රටේ ජනතාවට ඒක විඳව ගන්න බෑ. එහෙම නැත්නම් අනෙක් විකල්පය තමයි කෝපරේට් ටැක්ස් එක ආයතනික බද්ද 42% කරන්න ඕනේ. 30% ඉඳලා 42% අරන් යන්න ඕනේ. මේ රටේ පුද්ගලික අංශයක් ඉතුරු වෙන්නේ නැහනේ. රැකියාවක් නැතිවෙනවනේ. කරන්න පුළුවන් දෙයක්ද මේක? මේ ජනතාව තවදුරටත් මේක විඳවලා ගන්න සූදානම්ද? ඒ හින්දා තමයි මේක මීට කලින් දැක්ක ගරු මන්ත්‍රීතුමනි, ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් මේ අවුරුද්දේ මුලම විශේෂයෙන්ම ඒ සඳහා අවශ්‍ය වැඩ කටයුතු කරමින් පවතින්නේ. මෙයා ඒකත් දන්නවා. ලබන අවුරුද්දේ වෙද්දී වැටුප් විෂමතාවයන් ඉවත් කරන්න, ඊළඟට සාධාරණ වැටුපක් වෙනුවෙන් රාජ්‍ය සේවය අරගෙන යන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කටයුතු කරනවා කියන එක හොඳටම දන්නවා. ඒක ක්‍රමවත්ව සිදුවිය යුතුයි. ඒක මෙතෙක් වුණා වගේ මේ රටේ ඇඩොක් විදියට වෙන්න බෑ. ඒ ඇඩොක් විදියට කරන්න ගිහිල්ලා තමයි එක එක්කෙනාගේ බලපෑම් මත කරන්න ගිහිල්ලා තමයි අපි 2022 මේ අර්බුදයකට ගියේ. එහෙනම් නැවත අර්බුදයකට යන තීන්දුව අපිට ගන්න බෑ. මේ වැටුප් පිළිබඳ වාර්තාව එයි. ඒක සමාලෝචනය කරලා ඒ පිළිබඳව අවශ්‍ය තොරතුරු ටික රැස් කරලා විෂමතාවයන් ඉවත් කරලා ලබන අවුරුද්දේ නැවත රාජ්‍ය සේවයේ වැටුප් වැඩිවීමක් පිළිබඳව එතුමා කතා කරනවා. එහෙම නැත්නම් අනික් විකල්පය තමයි අපේ රාජ්‍ය සේවය රයිට් සයිස් කරන එක. අපේ රාජ්‍ය සේවය, මම මිනිත්තුවක් දෙන්නම අවසන් කරනවා සභාපතිතුමනි, අපේ රාජ්‍ය සේවය රයිට් සයිස් කරන එක. එහෙම වුණොත් මොකද වෙන්නේ? මොකද විපක්ෂයත් කියනවා අපේ රාජ්‍ය සේවය ජනතාවත් කියනවා අපේ රාජ්‍ය සේවය වැඩි කියලා. අපි මේක අඩු කරන්න ගියොත් මොකද වෙන්නේ? කීදෙනෙක් රස්සන තියනවද? එතකොට මොකද්ද මේ විපක්ෂය එකතු වෙලා කරන්නේ? ජනතා විමුක්ති පෙරමුණයි සමග ජන බලවේගයයි මොකද්ද එකතු වෙලා කරන්නේ? එකක් දැනට ඉන්න රාජ්‍ය සේවකයාගේ කොටසකට රැකියා අහිමි කරන්න යෝජනා කරලා තියෙන්නේ මේ. දෙව, මේ රටේ පෞද්ගලික අංශයේ සම්පූර්ණයෙන්ම හාන්සි කළ විනාශ කළා කෝපරේට් ටැක්ස් එක 42% වැඩි කරන්න මේ යෝජනා කරලා තියෙන්නේ. ඊළඟ එක තමයි මේ රටේ හැම කෙනාටම බලපෑමක් ඇති වෙන වැට් එක 122 දක්වා වැඩි කරලා ඒ අයට ජීවත් වෙන්න තවත් අමාරු පරිසරයක් හදන එක කරන්න. ඒ හින්දා මේකේ වගකීමක් රජයට තියෙනවා. මේ JVP එකටයි සමග ජන බලවේගයටයි ඕන විදිහට ආණ්ඩුවක් කරන්න බෑ. එහෙම කරන්න ඕන නම් ඒ අයට එදා පැනලා දුවන්නේ නැතුව බලය ගද්දී ගන්න නොගන්න නිදහස කරුණු කියන්නේ නැතුව බලය ගන්න තිබ්බා. අරගෙන ඉදේ කරන්න තිබ්බා. අපි බලය ගත්තා විතරක් නෙමෙයි, ඒ හරහා ජනතාව බලාපොරොත්තු වෙච්ච දේ ඉටු කරාද, ණය ප්‍රතිහුගතකරණය අවසන් වෙනවා, ව්‍යාපෘති ආරම්භ වීම සිදු වෙනවා, පල්ලෙහැම තලයට ඒ ආදායම් ගලා යාම සිදු වේවි, අපේ ගම්මට්ටමින් මීට වඩා ආර්ථිකයේ ශක්තිමත් වීම ආරම්භ වේ. මේවා තමයි මේ නවත්තන්න යන්නේ. සාමාන්‍ය ජන ජීවිතයකට ජනතාව යොමු වීම මැතිවරණය තෙක් කඩාකප්පල් කිරීමේ කුහක, ඒ වගේම දේශද්‍රෝහී අරමුණු තුළ තමයි සමග ජන බලවේගයයි ජනතා විමුක්ති පෙරමුණයි කටයුතු කරන්නේ. මම ඉතාම අවංකව සභාපතිතුමනි මේ කියන්නේ. මේක මෙතෙන් එන්න ලේසි වුණේ නැහැ. මේ වෙනුවෙන් පෙනී හිටපු මන්ත්‍රීවරුන්ට මොනවද නොකිව්වේ? ඒ හැම මන්ත්‍රීවරයෙකුම තර්ජනය කරා ඔවුන්ගේ ජීවිතයෙන් පවා වන්දි ගෙවන්න වෙයි කියලා. හැබැයි මේ පාර්ලිමේන්තුවේ වාසනාවකට මන්ත්‍රීවරු 115ක් 20ක් හිටියා. මේ පරිවර්තනය සඳහා අවශ්‍ය අනපනත් සම්මත කරලා ක්‍රියාවලිය සම්මත කරලා මේ රටේ ජනතාවට ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් හදන්න. ඉතින් ඒක සිහිපත් කරමින් ආර්ථික පරිවර්තන පනත අපි කැකි ඉක්මනින් පාර්ලිමේන්තුවට ගේන්න කටයුතු කරනවා. මම හිතනවා ආර්ථික පරිවර්තන පනතගරු සභාපතිතුමනි මම අවසන් කරනවා. ආර්ථික පරිවර්තන පනත අපේ රටේ ආර්ථික විද්‍යාව පිළිබඳව ඒ විෂය ධාරාවන් වලටත් එකින් අවශ්‍ය කොටස් ඇතුළත් කිරීම මේ රටේ නැවත ආර්ථික පරිහානියක් ඇති නොවෙන්න ප්‍රධාන හේතුවක් බවට පත්වේ. ඒ පිළිබඳව පුළුල් අවබෝධයක් අපේ තරුණ පරම්පරාවට ශිෂ්‍ය පරම්පරාවට ලැබේවි. අපි ඒ වෙනස්කම් ටික කරමු. අපි දේශපාලන වශයෙන් බෙදෙන ඡන්දේන අපි බෙදමු. අපි එක එක පක්ෂවලට බෙදලා තරඟ කරමු. නමුත් එතෙක් මේ රට වෙනුවෙන් ප්‍රමුඛතාවය දීලා රට වෙනුවෙන් කටයුතු කරමු කියලා ඉල්ලමින් මම නිහඬව ඔබව මිසුතුමි.